තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
ඔව්.
කොහොමද ඔබ වහන්සේට?
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට ඇහෙනවද අපිව?
මේ ඇහෙනවා අඩුයි. අහන්නේ මට මොකද කියලාද?
ඔව් ඇහුවේ නම් ඔබ වහන්සේට කොහොමද කියලා?
ආ හොඳට ඉන්න හොඳට ඉන්න මේ සද්ද පොඩ්ඩයි අඩු වෙලා තියෙන. දැන් හොඳයි.
සද්ද. ආ හොඳයි ස්වාමීන් වහන්ස. එහෙමනම් පූජනීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි. සියලුම දෙනාට තෙරුවන් සරණයි. සුපුරුදු පරිදි අපි අදත් මේ රැස්ව සිටින්නේ සතිපතා කෙරෙන යෝගාවචරින්ගේ කමඨහං සුද්ධ කිරීමේ සහ ධර්ම දේශනා වැඩසටහනටයි. එහෙමනම් ඉතාම ගෞරවපූර්වකව කමඨහං සුද්ධ කිරීමේ වැඩසටහනින් අද දවසේ වැඩසටහන ආරම්භ කරන ලෙස අතිපූජ්‍ය ධම්මජීව ස්වාමින් වහන්සේගේ දෙපා නැමද මම ආරාධනා කරමි. සාදු සාදු සාදු. එහෙමනම් ස්වාමීන් වහන්සේ අපිට අද ලිඛිත ප්‍රශ්න තුනක් ලැබිලා තියෙනවා. දෙකක් සිංහලෙන් අනිත් එක ඉංග්‍රීසියෙන්. අපිට දැන් තමයි ඉංග්‍රීසි එක මේ උදේ ෆෝවර්ඩ් කරේ. මම එක පොඩ්ඩක් කියව ගන්න කල ස්වාමීන් වහන්සේ එහෙමනම් මම උපාලි අංකලට කතා කරනනම් සිංහල ප්‍රශ්න දෙක ඔබ වහන්සේට ඉදිරිපත් කරන ලෙසට. සාදු සාදු සාදු.
අවසරයි ස්වාමීන් වහන්සේ. පළවෙනි ප්‍රශ්නේ ගරුතර ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. සාමාන්‍යයෙන් දිනකට පැය දෙකක් පමණ පර්යංකේ සතිමත්ව ඉන්නවා. අද පර්යංකේ පැය එකහමාරක් සතිමත්ව ගත කළා. අද පර්යංකේ වාඩි වී හුස්ම හතරකින් හුස්ම සිහින් නොවී කෙලින්ම කට ඇතුලේ පටන්ගෙන මුළු කටම නොදැනී යන තැනට ගියා. හරියට දත් ගලවන්න ඉන්ජෙක්ෂන් එකක් ගැහුවම ඒ පැත්තම නොදැනී යනවා වගේ. ඉන්පසු මුළු කටම නොදැනී යනවා. ඉන්පසු සිත ආනාපානයට යොමු වෙනවා. හුස්ම සිහින් වී යනවා. නැවත හිත හිස් තැනකට යනවා. මේ චක්‍රාකාරව සිදුවෙනවා. දැන් සතියක පමණ සිට ඒ චක්‍රයේ සිදුවෙන වේගය ක්‍රමයෙන් වැඩි වුණා. අද පර්යංකේ සතිමත්ව ඉන්න විට රූප ඡායා සහ වේදනා දැනුණා. ඒවා ඇති වී නැති වී යන බව සිහි කෙරුවම ඒවා නැති වී ගියා. දැන් සති දෙකක පමණ සිට භාවනාවෙන් පිට රථ වාහනයක යන විට හෝ ගෙදර වැඩක් කරන විට සමහර විට කට ඇතුලේ නොදැනී යාම සිදු වුණා. මේ භාවනාව වැඩි දියුණු කර ගැනීමට උපදෙසක් ලැබේවා. ඔබ වහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා. සාදු සාදු සාදු.
කොයිද අපි ලෝකේ පුරා සැරිසරන හිත කොමාරි කරලා කයට ගත්තට පස්සේ මේ කයෙත් මොකක් හරි කොටසක් ඒ හිත සතිය අරමුණු හොයාගන්න. එක්ක කට, එක්ක නාසයේ වටේ, එහෙම නැත්නම් ඇඟිලි තුඩු, එහෙම නැත්නම් කන්සිලු, ඇස්කෙවෙනි මොකක් හරි එකක් තෝරලා කොයි එක තෝරගත්තත් දැන් අපේ කෙලෙස් ඒ සීමාවට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක පුළුවන් තරම් පවත්නකොට ලෝකේම අමතක කරන්න පුළුවන්, කයම අමතක කරන්න පුළුවන්. ඒක තියෙන්නේ කාට විතරයි. ඒකත් වරින් වර සංඥා බවටපත් වෙනවා, රූපයක් බවටපත් වෙනවා. අන්න එතන පුළුවන් තරම් වැඩි වෙලා හිත පවත්තාන තමයි ඉතින් සම්මා ආජීවය කියලා කියන්නේ. ඉතින් දැයෙන්ට ඇවිල්ලා තියෙනවා වරින් වර. ඒක දීර්ඝ කර ගැනීම සඳහා වැඩි වේලාවක් හිත ඒකට පුරුදු කර ගැනීම සඳහා කටයුතු කරන්න. එහෙම කටයුතු කරනකොට තමන්ට පුළුවන් වෙයි ඒ සඳහා ජීවන රටාවක් තියෙන බව තේරුම් අරගන්න. ඒක තමයි අපේ ඉස්සරහා ජීවිතේ වෙන්න ඕන.
එහෙමයි ස්වාමීන් වහන්සේ. දෙවෙනි ප්‍රශ්නේ එක් කොටස් දෙකක් තියෙනවා. පින්වත් ස්වාමීන් වහන්සේ, එක සාමාන්‍ය ජීවිතයේ ගෙවන අවස්ථාවවලදී කරන ක්‍රියාවවලදී සතිමත් වෙන්න දවස් කීපයක්ම උනන්දු වුණා. වැඩපොලේ සහ දවසේ ගෙදර වැඩවල නිරත වෙමින් ඉන්න වේලාවවලදී ඒ වැඩේ අතරින් හුස්මවලට අවධානය යොමු කරගෙන ඉහළ පහළ යන හුස්මට සතිමත් වුණා. වරහන් ඇතුලේ අහළ පහළ ඇති ශබ්ද අතරින් සහ රූප දකිමින් ඉන්න අතරතුරදීම වරහන් වහලා පර්යංකේදී මෙන්ම සිහින් හුස්ම තුලට ඉක්මනින්ම සතිමත් වීමේ හැකියාවත් ඒ අනුවම සතිය නොකැඩී සුළු වේලාවක් සිටීමටත් හැකි වූවා. නමුත් පර්යංකේදී මෙන් හුස්ම නොදැනී යන අවස්ථාවක් දක්වා කාලයක් සිටීමට හැකි වුණේ නැහැ. අංක දෙක, සක්මන් කරන විට. සක්මන් කරන විට ඉදිරියට ගමන් කරන වේලාවට වඩා පිටිපසට ගමන් කරන විට ඇවිදින විට කකුල් දෙකේ ක්‍රියාකාරීත්වය මනාව වැටහුණා. කකුල වම දකුණ කියා පොළොවට හැපෙන අවස්ථාව නැතුව වම දකුණ ගියා පොළවෙන් ඉහළ අවකාශය තුල රැඳී තිබෙන අවස්ථාව ගැන සතිමත් වුණා. එය හරිම සෙල්ලක්කාරයි. එය මනාව වැටහුණා. අවකාශයේ රැඳී ඉන්න කෙටි කාලයේ හිස් බවක් සහ නොදැනෙන අවස්ථාවක් බව හැඟී ගියා. කකුල් මාරු කරන හැම විටම නොදැනෙන ක්ෂණයක් ඇති බව වැටහුණා. මේ කරගෙන යන ක්‍රමයන්හි අඩුපාඩු කියා දී දියුණු කර ගැනීමට උපදෙස් ලබා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ගෞරව පූර්වක ඉල්ලා සිටිමි. සාදු සාදු සාදු.
අපි පරියන්කේදී ආනාපානෙට දාලා ආනාපානෙ ගෙවෙනකම් බලන් ඉන්නවා. අපි ඒ වෙනකොට ඉදිරියට වැඩ කරනකොට පීයක මොනවාරි කපන වෙලාවේ පීය ගැන දැනගෙන ඉන්නවනම් අපිට ඒ පීයක කපන බව නොදැනී යනකම් ඉන්න බැරි වෙන්න පුළුවන්. නමුත් පීයෙන් කපනකොට සෙසු ලෝකේ නොදැන යනවනේ. ආන්න ඒ ටික දන්නවනම් අපි ඕනම දෙයක් කරනකොට ඒ දෙයට සතිය පිහිටවීමෙන් සෙසු ලෝකේ නිසා අපිට ඇති වෙන්න තියෙන ආතතිය, අසහනය, කෙලෙස්, දරත පරිලාහ නැතිව. ඒසය යමක් කරනකොට දැනෙන දේ දන්න අතර නොදැනෙන පසුබිමක් තියෙන බව දැනගන්න. සමහරවිට බලාගෙන ඉන්න එකත් එතකොට නොදැනී යනවටත් වඩා වටිනාකමක් නැති දෙයක් බවට විනිරංජන වෙලා යනවා. ඒ නිසා අපි යමක් කරනකොට කොච්චරක් දේවල් අමතක කරනවද කියන එක, අමතක වෙනවද කියන එක, ඒක තමයි ඔය සෙල්ලක්කාර වැඩි. ඒක තමයි අනිත්‍යයි කියලා කියන්නේ, තාය අනාත්මයි කියලා කියන්නේ, ඒතත් තුච්චයි රිත්තයි ශූන්‍යයි කියලා කියන්නේ. ඉතින් අපි මේක දන්න දේවල් පිටිපස්සේ නෙගියේ, ඒක කිසිම සෙල්ලක්කාරකමක් නැහැ. ඒ නිසා ඒ දන්න දේට මාංගු වෙලා ඇති වෙන නොදන්න දේ අතින් අපි නිවන් දැකලා ඉන්නේ. අන්න ඒ පැන් පිළිබඳ අවදි වෙන්න ওই කියන ක්‍රමයටම තමයි ඉදිරියට යන්න කියලා කියන්න පුළුවන්.
එහෙමයි ස්වාමීන් වහන්සේ. මට ලැබිලා තියෙන ප්‍රශ්න එපමණයි.
නිරෝෂ ස්වාමීන් වහන්සේ ඉංග්‍රීසි ප්‍රශ්නේ අහන්න ඉස්සෙල්ලා ඒ ප්‍රශ්නෙට පොඩි ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න අවසරයි ඔබ වහන්සේගෙන්. ස්වාමීන් වහන්සේ භාවනා එක යෙදিলা ඉන්නකොට සාමාන්‍යයෙන් මට හැඟිච්ච දෙයක් තමයි මේ ඉතාම දැන් වහන්සේ කිව්වා වගේ නොදැනෙන දෙයටත් වෙන දැන් ඡායාවල් වගේ තියෙනවා අපිට පැත්තෙන්. නමුත් ඒක ගොඩාක් ස්පර්ශ වෙන්නේ නැති නිසා අර ස්පර්ශයෙන් අල්ලගන්න චූටි කෑල්ලක් විතරකට තමයි මේ වෙලාවට ලෝකය කියලා හඳුන්වන ගතියක් වගේ කියලා කීප අවස්ථාවක මට හිතුණයි. දැන් සක්මනක් කරනකොට එහෙම සක්මනේ දැන් යටිපතුලට සිහිය තියාගෙන ඉන්නකොට මුළු ලෝකෙම කියන්නේ යටිපතුල වෙනවා. ඒතර අතපය රිදිලි තෙනවා. ඒ වාවට ආයෙපහු වතනට යනකොට ලෝකේ අතන විතරයි. රිදිලි යනකොට ලෝකේ රිදිල්ල විතරයි වගේ. එහෙම අදහසක් ආවා මට. ඒක ඔබවන්සිට මේ ප්‍රශ්නෙදි මට ඉදිරිපත් කළොත් හොඳයි කියලා අදහස් ප්‍රකාශයක් හැටියට වැරදක් තියනවා නිවැරදි කරගන්නත් එක්ක කියන්න හිතුනේ ස්වාමීන් වහන්සේ.
ඔය දැන් පුංචි ටිකේන්නේ අපිට පිස්සු හැදෙන්නේ. ඒකනේ මරණ හදන ඉසాత බඳගෙන අඬන්නේ මුළු එක මම්බුරා නම් එමේ යට වෙලා නැහිනවා. මේ හම්බෙච්ච මේ පොඩි ටික දරා ගන්න බෑ කියලා කියනවා. බොළඳ වෙන්න හදනවා, ස්ත්‍රී වෙන්න හදනවා. ওই ටික මේ ගණන් ගන්න දෙයක් නැහැ. ඕක ඊගා වෙනකොට ඔయిత අදාළ නැති වෙනකොහරි පුංචි කොනක් අල්ලගෙන ආයේ ඒකට පිවට් එක මාරු වෙනවා. ඒ පිවටල් පොයින්ට් එක, බෙන්ච්මාක් එක, ඒ වාංගු වෙන තැන කිසිම අදාළත් නැහැ, කිසිම වැදගත්කමකුත් නැහැ. අපි ඕක අල්ලන කොච්චර කතන්දර ගොතනවද? අපි බලාපොරොත්තු වෙන අපි යටේ ඉන්න මිනිස්සුන්ට අපිට වගේම පිස්සු කියලා. නෑ මේක මෙවුව තේරුම් ගත්ත මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. ඒ නිසා බොරුවට ඕන නැති දේවල් පුඹල පෙන්වන්න යන්න එපා. ඒකට තේරෙනවා මේකා මේ බලලට බැල්ලිගේ පුක ලොකු වුණාට බල්ලට අනිත් උන්ට ලොකු නෑ. අපි එකෙන් කතාන්තර හද නැටි. තොපියෝ කරපු සංගීතය කියන්නේ ඕක තමයි. සම්දර්ශන කියන්නේ ඌව තමයි. ඉතින් මේවත් කන පෙරේතයෝ ඉන්නවනේ ලෝකේ. ඒක නිසා ඒ උන්ට ලාභයි. නමුත් ඇස්සති මිනිස්සු ඉන්නවා ලෝකේ. අන්න ඒක තමයි තේරෙනවා. අපි මේ පොඩි කෑල්ලක් අල්ලන්න මැරෙන්න හදන ඇටි අම්මගේ තනියට අඬනවා නෙමෙයි මේ. රබර් සූපුවට අඬන්නේ. ඉතින් ඕක කියපියව හයියෙන් කියපියව ලෝකයට. අපිත් අඬලා තියෙනවා, අඬනවා, අඬන්න බලාපොරොත්තු වෙනවා. නමුත් අඬන්නේ මේ තනේ අඬන එක නම් සාධාරණයි. කිරි හම්බ වෙනවනේ. මේ අනේ රබර් සූපුවට හොඳයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ. තව පොඩි ප්‍රකාශයක් ස්වාමීන් වහන්සේ අර ඔබ වහන්සේ ඒ තේරීමත් අපිම තමයි ඇත්තම තෝරන්නේ කියලා ගොඩක් වෙලාවට
අපි
හිතෙනවා.
නෙවෙයි
දැන්
තෝ,
ඔබවහන්සේගේ
අපි
සත්‍යක
නෙවෙයි
සූත්‍රය
තෝ, තෝ නිකන් අපේ ගා ගන්න එන්න එපා.
මම තමයි
තෝ තෝ.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
එහෙමයි.
මම තමයි.
එහෙමයි.
හොඳයි ස්වාමීන් වහන්සේ. එහෙමනම් මම ඉංග්‍රීසි ප්‍රශ්න තහන්නම්
නෑ.
ඔබ වහන්සේගෙන්. Walking meditation. How much detail should I capture? Question mark. When I was doing walking meditation, to be in the present, I thought that I should notice all the events happening during the walking. Leg movements shift from right to the left, turning, sensation with the flow, such as unevenness and softness. How the big toe and the other toes touches the flow. I could not capture all the movements of the fingers as they were acting fast, bending at the knee. I realized that I can't keep up all the information, so I capture as much as I could. I also noticed that my mind was less wandering as normally as it should be at the end. Is it a good thing to capture all the events or as much as I can during the walking or sitting meditation? Question mark. Please kindly explain. Theruvan Sarana.
So when you are about to see many things, selection of priority is a part and parcel of the observation. You must pay only attention to the priority. Otherwise, you will go mad. So present day people are utterly mad. They don't know what is the first thing first, they don't know. They are attributing everything equally at the beginning, and then they don't know where to start and where to head and what is the arrowhead formation. But naturally, our foolish mind select things with priority. The foolish mind priority is the priority. So don't mess up the body, attention to the whole, everything. When you are looking at a group photo, you are looking at your relative's face, not the whole group. So likewise, selection of the priority will make the journey shorter. Okay?
I think he could understand if he's here. This is, this is a student's report from Winnipeg Satipasal, I believe. So I think it's very clear. My son asked. අපිට ලිඛිත ප්‍රශ්න නම් අද මෙක්මනායි ලැබිලා තියෙන්නේ අපිට සභාවට ඉදිරිපත් කරනවා අත උසලා තමන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් සභාගත කරන මේ මානෙල් මහත්මියට පුළුවන් මයික්‍රෝෆෝන් එක විනාඩියක් දෙන්න දැන් වාට පුළුවන් අන්මියුට් කරලා ප්‍රශ්න අහන්න
අවසරයි ස්වාමින් වහන්සේ මම මූල කර්මස්ථානයේ හැටියට ආනාපාන සති භාවනාව වඩන්නේ මම මට මේ ආස්වාස ප්‍රාස්වාසයේ දෙස බලාගෙන සිටින විට ඉතා ඉක්මනින්ම හුස්ම රැල්ල ගෙවිල ගිහිල්ලා ආස්වාස ප්‍රාස්වාසය නොදෙනී යන තැනකට එනවා පහුගිය දවස් ටිකේම මට ඊට පස්සේ කිසිම වේදනාවක් ශරීරේ දැනෙන්නේ නැතුව ශරීරය නිශ්චලව තියෙනවා ඊට පස්සේ ස්වාමීන් වහන්ස සිතුවිලි එනවා ඒව දිහා බලා ඉන්නවා ඉව යනවා ඊට පස්සේ ආයි අවස්ථාවක ස්වාමීන් වහන්ස මට දැනුණා තවාරයක මේ මුළු ඇඟම නිකන් හිරි වැටිලා වගේ ඔළුවේ ඉඳන් පාදාන්තයට වෙනකම්ම කිසිම දැනීමක් නැතුව හිරි වැටිලා වගේම දෙන්න සිතුවිලිත් එනවා වගේ දැනුණා එනවා යනවා දැනුණා මේක මම දවස් ගණනාවක් අත්ින්ද ස්වාමීන් වහන්ස අද පාන්දර භාවනාවේදී සතිමත් වීමේදී මට දැනුණා ඉක්මනින්ම හුඩන්ටෙල්ල නොදෙනී ගිහිල්ලා ශාරීරිය ඔළුවේ ඉඳලා හිස තුඩට එනකම්ම පාදයට එනකම්ම හිරි වැටීමක් දැනුණා කිසිම දෙයක් නොදැනෙන හිරි වැටුණා වගේ මුළු ශරීරයම හිරි වැටුණා ශරීරය කියන කොටස ශරීරයක් කියලා දැනෙන්නේ නැහැ ඒක මෙහෙම තියෙනවා කියලා දැනෙන කොටස හිරි වැටිලා වගේ දැනුණා සිතුවිලිත් වරින් වර ආවා හිසිතුවිලි කියන එක එකට වෙනම් වෙන් කරගන්න බැරි එකට කැදෙච්ච සිතුවිලි ගොඩක් ආවේ. ඒවත් ඇවිල්ලා ගියා. මේ දෙස නොසැලී බලා සිටින විට ස්වාමීන් වහන්සේ ඒ හිරි වැටුණු ගතිය ටික 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 නැති වෙලා ගිහිල්ලා සැහැල්ලුවක් හිස් බවක් දැනුණා. මම මේ සැහැල්ලුවට කැමති වුණෙත් නැහැ, අකමැති වුණෙත් නැහැ. එදිහා නිශ්චලව බලන් හිටියා. මේ අතර සිතුවිලි නොකඩී ආවයි. මට වෙන් කරගන්න බැරි තරමට, එකකින් එකක් වෙන් කරගන්න බැරි තරමට කිසිම සම්බන්ධයක් නැති සිතුවිලි ගලාගෙන ආවා. අන්තිමට ඒ සිතුවිලිත් එකට එකක් එකට නිකන් එකට කැළතිලා මවිච්චලා වගේ ස්වාමීන් වහන්සේ එකට කැළතිලා ආවේ වෙන් කරගන්නත් බැරි තරමට. මම සෑහෙන වෙලාවක් මෙහෙම ඉඳලා මගේ භාවනාව අවසන් කළා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගෙන් උපදේශයක් බලාපොරොත්තු වෙනවා. කරුණාවෙන් දීපණෙමි.
ඔය වෙලාවේදී හිරිවැටිච්ච කොටස් හිරිවැටිච්ච බව දන්නවා, හිරිවැටිච්ච නැති කොටස් තියෙනවා, ඒව දන්නේ නැති බව දන්නවා. ඒක තමයි ශරීරය කියන්නේ වෙලා. ඉතින් අන්නේ ශරීරය පිළිබඳව නොදැනෙන හිරිවැති නැති කොටස් පිළිබඳ අවධියක් සතියට තියෙනවා. ඒක අපි සාමාන්‍යයෙන් බලන්නේ පහනක් පත්තු කරපුවාම පහනෙන් අන්ධකාරයක් ඇති කරගන්නවානේ. අපිට ඒක පේන්නේ, අපිට පේන්නේ පහනෙන් ඇති වෙන ආලෝකය විතරයි. නමුත් ඒකේ ඇති වෙන අන්ධකාරයත් බලන්න. ඒකට හිතවිලි දෝරේ ගලන වෙලාවේ වේදනාවක් නැති බව දිහා බලන්නකෝ. ශබ්ද ඇහෙන්නේ නැති බව දිහා බලන්නකෝ. වේදනාවක් ආවත් ඒක හිතවිල්ලක් වෙනා වෙලාවට, සද්දයක් ආවත් ඒක හිතවිල්ලක් වෙනා වෙලාවට, ආන් ඒ වගේ ඒ වෙච්ච දේ පිළිබඳව අපි චෝදනා කර කර හිත කරදර ගත්තට ඒ දේ නිසා මෙච්චරක් දේවල් වෙන්නේ නැහැ කියලා දැනගන්න එක තමයි අපිට නිවන් මාර්ගය වෙන්නේ. ඒක භාවනා කරත් නැතත් තියෙනවා. අන්න ඒකට මානසිකාර යෝජනක ඇඩ්වර්ටින් ඔෆ් ද මයින් කියන එක තමයි අපේ දක්ෂතාවය වෙන්න ඕනේ. ඒක නම් සැලකිල්ලෙන් ඉදිරිය බලන්න කියලා කියන්න පුළුවන්.
ඉල්වන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඉල්වන් සරණයි. හොඳයි, අපි එhmena කුසලට බාර දෙමු.
හොඳමසෝ.
ඉදිරියට වැටි කරන යන්න සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
මේ කවුද නිරෝෂ් කට්ටියට මතක් කරන්න අපි හෙටයි අනිද්දායි දවස් දෙකේම කඩුවෙල දවස පුරාම යන සයිකියාට්‍රික් කෝස් එකක්, এডুকেෂන් මයින්ඩ්ෆුල්නස් කෝස් එකක්, හෙල්ත් කෙයාර් ඇන් මයින්ඩ්ෆුල්නස් කෝස් එකක්, දැන් රිහැබිලිටේෂන් ඇන් මයින්ඩ් කෙයාර් ෆුල් ටෝටල් දවස් දෙකේම යනවා. අපි ෆ්ලයර් එකක් එවලා ඇති. කැමති අයට සම්බන්ධ වෙන්න පුළුවන් දුරස්ථව. කැමති කෙනෙකුට කඩුවෙලට ඇවිල්ලා සම්බන්ධ වෙන්නත් පුළුවන්, ස්පෙෂලි මාස්ටර් ට්‍රේනර්ස්ලට. ඒ පණිවිඩේ පුළුවන් තරම් බෙදලා දෙන්න ඈ.
ස්වාමීන් වහන්සේ එහෙමයි. එහෙමයි මම ෆෝවර්ඩ් කරනම් මේ දඬ කරමු. අපිත් සහභාගී වෙන්න බලන්න ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි වහන්සේට.
හොඳයි අපි පටන් ගමු.
සාදු සාදු සාදු. එහෙනම් අප දෙවන කොටස තවසේ වැඩසටහනේ ධර්මදේශනා වැඩසටහනට ධර්මදේශනා වැඩසටහන ආරම්භ කරන ලෙසට ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ආරාධනා කරමි. සාදු සාදු සාදු.
නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස.
සාදු සාදු සාදු.
මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්වතුනි, අද දිනයේ ධර්ම දේශනාවට අපි කතා බහ කර කර ඉඳපු සූත්‍රයේ අලුත් පරිච්ඡේදයක්, අලුත් කොටසක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් කාලයක් තිස්සේ අපි සාකච්ඡා කරා විවිධ කොටස්, විවිධ අදහස් ඒ සූත්‍රය තුළ ගැඹෙලා තියුණු. ඉතින් දැන් මේ කතාව අනේ යම් කිසි විදිහක උච්ච අවස්ථාවකට පත්වෙන ආකාරයක් තමයි අපිට දකින්න තියෙන්නේ. ඉතින් අලුතෙන් සම්බන්ධ වෙච්ච කෙනෙක්ටත් පොඩ්ඩක් මතක් කරොත් පහසුවක් කරගන්න, අන්න සඳහන් වෙන්නේ මේ පරිබ්‍රාජකෙක් සහ බුදුරජාණන් වහන්සේ අතර සාකච්ඡාවක්. එතකොට මේ තැනත්තා කියනවා, අපි පහුගිය දවසක එකතු වෙලා කතා බහ කර කර ඉන්න වෙලාවක මෙහෙම අදහසක් මතුවෙලා ආවා. මොකද්ද මතුවෙච්ච අදහස? මේ රජගහ නුවර සාස්ෘන් වහන්සේලා හත් දෙනෙක් අනුශාසනා කරනවා. ඒ හත් දෙනාගෙන් කවුද තමුන්ගේ ගෝලයන්ගෙන් තමුන්ගේ ශ්‍රාවකයන්ගෙන් නියමාකාරයෙන් ගෞරව ලබන්නේ පුද සත්කාර ලබන්නේ කියන සාකච්ඡාව තමයි අපි ඉදිරියට මත් වෙලා ආවේ. ඊට පස්සේ එක තැනැත්තෙක් කිව්වා මෙන්න මේ මක්කොලි ගෝසාල කියන තැනැත්තා මේ විදිහට ගෞරව ලබන්නේ නැහැ. ඒ අනිග්‍රහ ලබනවා තමුන්ගේ ගෝලයන්ගෙන්. මේ විදිහ සිදුවීම් වුණා. ඊට පස්සේ ඔහොම හය දෙනෙක් පිළිබඳ අවසානයේ නිගණ්ඨනාත පුත්තගෙන් අවසන් වෙන හය දෙනා පිළිබඳවම මේ විදිහ අදහස් තමයි පිරිසෙන් මතුවලා එන්නේ. ඊට පස්සේ අවසානයේ මේ ශ්‍රමණ බවත් ගෞතමයන්ුත් මේ නුවර දහම් දේශනවා. මේ ශ්‍රාවකයෝ පිරිසක් රැස් කරගෙන ඉන්නවා. බොහෝ කීර්තියට පත් වෙලා තියෙනවා. එතකොට ඒ ශ්‍රමණ බවත් ගෞතමයන් මේ විදිහට මේ තමන්ගේ ශ්‍රාවකයන්ගේ පිරිසගේ ගෞරව ලබනවද කියන ප්‍රශ්නේ ඉදිරිපත් වුණාම මේ පරිබ්‍රාජක පිරිසම කියනවා මේ ගෞරව ලබනවා, මේ විදිහට ප්‍රශංසා ලබනවා. කෙනෙක් ධර්මය අහන වෙලාවේදී කාරන්නේවත් නැහැ. ඒ විදිහට බොහෝම නිකන් මීවදයක් හදනකොට ඒ මීවදේ අපේක්ෂාවෙන් ඉන්නා වගේ තමයි මේ පිරිස ධර්මයේ ශ්‍රවණය කරන්නේ. මේ ගිහි පැවිදි සීලු දෙනාම මේ ශ්‍රමණ බවත් ගෞතමයන්ට බොහොම ගරු කටයුතු විදිහට සලකීමක් බුහුමන් කිරීමක් කරනවා. එහෙම කියලා කියනවා කෙනෙක් ගිහි පැවිදිලා ඉඳලා ගිහි බවට පෙරළුණාද ඒ ඇත්තොත් තම තමුන්ටම නිග්‍රහ කරගන්නවා. මේ වගේ ශාසනයක අපිට හික්මෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ, අපිට ශක්තියක් තියුනේ නැහැ, අපිම කාලකන්ණියෝ වෙමු කියලා තම තමුන්ටම නිග්‍රහ කරගන්නවා. එතකොට මෙන්න මේ ශාස්ත්‍රුන් වහන්සේ නම් තමුන්ගේ ගෝලයන්ගෙන් ගෞරව ලබනවා. එතකොට මේ කලින් වෙච්ච කතාවක් දැන් මේ පරිබ්‍රාජකයා බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කරනවා. කලින් වෙච්ච කතාබහක තොරතුරු. ඔන දැන් තමයි බුදුරජාණන් වහන්සේ යම්කිසි දියක සාකච්ඡාවක් ආකාරයෙන් මේ කියන දේ ඉදිරියට අරගෙන යන්නේ. එතකොට මේ තැනැත්තගෙන් අහන උදායි යමකින් මගේ ශ්‍රාවකයන් මේ විදිහට මට බොහෝ සත්කාර කරනවද, ගෞරව කරනවද, බුහුමන් කරනවද, ඒ කරුණ ඔබ දන්නවද? ඇයි මෙහෙම බුහුමන් කරන්නේ, ඇයි මෙහෙම ගෞරව කරන්නේ, ඇයි මෙහෙම සත්කාර කරන්නේ කියලා ඔබ දන්නවද උදායි කියලා දැන් මේ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයාගෙන් බුදුරජාණන් වහන්සේ අහනවා. එහෙම අහුවාම මෙතනත් කියනවා භාග්‍යතුන් වහන්සේ මම දන්නවා. මම දන්නවා, පහක් දන්නවා කියලා අනි ඉලක්කමකුත් දානවා. මම පහක් දන්නවා කරුණු මෙන්න මේ ශ්‍රාවකයන් ඔබ වහන්සේට ගෞරව කරන්න හේතු, ගෞරව කරන්න කරුණ වෙන දේවල් පහක් දන්නවා කියලා කියනවා. ඔන්න පළවෙනියට කියනවා ඔන්න දැන් එයාගේ අදහසට අනුව මේ පහ ඉදිරිපත් කරන්නේ. ඇයි මේ විදිහට පිරිස් බුදුරජාණන් වහන්සේට ගෞරව කරන්නේ, පුද සත්කාර කරන්නේ කියන හේතු කරුණු පහ මේ පරිබ්‍රාජකයාගේ අදහසට අනුව. පළවෙනිම හේතු කරුණු විදිහට පෙන්වන්නේ මොකද්ද? මේ ඔබ වහන්සේ ස්වල්ප ආහාර ඇත්තේ වේ. ස්වල්ප ආහාර ඇති බවේ ගුණ කියන්නේක් වේ. මේ විදිහට ඔබ වහන්සේ වැඩි කන්නේත් නැහැ. ඒ වගේම අඩුවෙන් කන එක ගැන ගුණ කියන කෙනෙක්. ඔන්න ඕක තමයි පළවෙනි හේතුව මේ පිරිස් ඔබ වහන්සේට ගෞරව කරන්න, පුද සත්කාර කරන්න. එහෙම කියනවා. එහෙම කොහම බුදුරජාණන් වහන්සේ මෙතෙන්ට දාන පොඩි හරස් ප්‍රශ්නයක් මේ විදිහේ කතාවක් කියනවා. මේ උදායි මගේ ශ්‍රාවකයෝ ඉන්නවා, මගේ අනුගාමිකයෝ ඉන්නවා, ඒගොල්ලෝ එක් කුඩා බඳුනක ආහාර පමණයි දවසටම අරගන්නේ. තවත් කෙනෙක් ඉන්නවා, එයා ගන්නේ ඒ කුඩා බඳුනෙනුත් භාගයක් පමණයි. තවත් කට්ටිය ඉන්නවා බෙලිගෙඩියක් පමණ ආහාරෙන් දවසට යැපෙන පිරිස්. තවත් කට්ටිය ඉන්නවා බෙලිගෙඩි භාගයක් වගේ පමණටත් ආහාරයක් අරගෙන තමන්ගේ ජීවිතේ පවත්වන මේ විදියට ඉතාම අල්ප ප්‍රමාණයකින් අල්ප ආහාරයකින් යැපෙන ශ්‍රාවකයෝ මට ඉන්නවා. එහෙම කියලා කියනවා මම සමහර දවසට මේ පාත්‍රේ ළඟ පාත්‍රෙ තියෙන්නේ නැති. දැන් පිණ්ඩපාතේ යන ගමන්නේ මේ ගමනට වැඩියි. එතකොට පාත්‍රේ වෙනලා කියනවා මේ පාත්‍රේ කටගාවට වෙනකන් බලඳනවා. වැඩියෙත් වැඩියත් වළඳනවා කියලා ප්‍රකාශ කරනවා. එතකොට එහෙම වුණොත් එහෙමනම් අර මට වැඩි අඩු ආහාරයකින් යැපෙන මට වැඩි අල්ප ආහාරයකින් යැපෙන පිරිස් මේ මට ගෞරව කරන්නේ නැහැනේ කියලා අන්න අර තැනැත්තා ඉදිරිපත් කරපු අදහසට යම්කිසි විද්‍යක ප්‍රතිතර්කයක් බුදුරජාණන් වහන්සේ ගෙනහැර දක්වනවා. මේ විදිහට ස්වල්ප ආහාර ඇති බව නිසා, ස්වල්ප ආහාර ඇති බවේ ගුණ කියන නිසා මේ මිනිස්සු මට ගෞරව කරනවා නම්, මේ ශ්‍රාවකයෝ මට ගෞරව කරනවා නම් මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් මතුවලා එනවා. මෙච්චර මේ කුඩා ප්‍රමාණවලින් යැපෙන ශ්‍රාවකයෝ මට ඉන්නවා, භික්ෂුන් වහන්සේලා ඉන්නවා, ගිහියෝ ඉන්න වෙන්නත් පුළුවන්. මෙච්චර කුඩා ප්‍රමාණයකින් තමයි ඒගොල්ලෝ යැපෙන්නේ. හැබැයි මම එහෙම නැහැ. මම හිටපු ගමන් මේ පාත්‍රේ පුරවලා කනවා, වැඩි පුරත් කනවා කියලා පාත්‍රෙත් පෙනෙලා තමයි කියන්නේ. ඉතින් ඒක නිසා ඒ වගේ පිරිස් වලින් මට ගෞරව ලබන්න වෙන්නේ නැහැ ඔබ ඔය කියන කාරණාවට අනුව නම්. ඔබ ඔය කියන හේතු නිසා නම් මේ මිනිස්සු මට ගෞරව කරන්නේ. එතකොට අර වගේ පිරිස් මට ගෞරව කරන්න පෙළඹෙන්නේ නැහැ කියලා අන්න අර පළවෙනි කරුණ විදිහට ඉදිරිපත් කරපු දේ බුදුරජාණන් වහන්සේ යම් කිසි විදිහක නිෂේධ කිරීමක් කරනවා. ඔන්න ඔය කොටස තමයි අපි හිතුවේ අද දවසට කතා බහ කරන්න. එතකොට මේ සූත්‍රයේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි මේ අපි යම් සමහර විට වැරදි කියලා අල්ලගෙන ඉන්න දේවල්, දැඩි ලෙස අල්ලගෙන ඉන්න දේවල් යම් කිසි විදියක නිවැරදි කර ගැනීමක් සඳහා වැදගත් තොරතුරු ටිකක් මේ සූත්‍රේ පුරාවට තියෙනවා. අනේ තීර්ථක කට්ටිය, ඒ දවස්වල ඉඳපු කට්ටියගේ මතවාද කොහොමද, බුදුරජාණන් වහන්සේගේ මතවාද කොහොමද කියලා පොඩි සාකච්ඡාවක් හරහා තමයි අපි මේ හරියට ආවේ. ඊට පස්සේ ඔන්න දැන් පේනනවා මේ තව කොටසක්. සමහර විට කෙනෙක් හිතනවා මේ ආහාරය මේ විදිහට ස්වල්ප ආහාර ඇති විය යුතුයි, ස්වල්ප ආහාර ඇති 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 බවෙහි ගුණ කියන්නේ කියවිය යුතුයි, ඒක නිසා මිනිස්සුන්ගෙන් ගෞරව ලබනවා, ඒක තමයි මේ ගෞරව ලබන්න හේතුව කියලා ඔය වගේ අදහස් තියෙන්න පුළුවන්. එතරම් කාලා ස්මෘතාව වෙනකන් කාලා ඉන්නවා කියන අර්ථෙත් නැහැ මෙතන. නමුත් අන බුදුරජාණන් වහන්සේ තමුන්ගේ පැත්තෙන් පෙන්නලා දෙනවා මේ විදියට කුඩා ප්‍රමාණයක් ගන්න කට්ටිය ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ මට ගෞරව කරන්නේ නැහැ එහෙනම්. මොකද මගේ හිම පාලනයක් නැහැ. මම අවශ්‍ය විට හොඳට ආහාර ගන්නවා, වැඩියත් ගන්නවා, මේ පාත්‍රේ පුරවලත් අර ගන්නවා කියලා කියනවා. එතකොට ඔන්න ඔය යම්කිසි විදිහක මැදුම් මගක් පිළිබඳ අදහසක් තමයි ඔතන වැඩි වැඩියෙන් ඉදිරිපත් වෙන්නේ. එතකොට අපි මෙහෙම හිතමු. දැන් ගිහි සංකල්ප, ගිහි වටිනකම් තියෙනවා, පැවිදි සංකල්ප, පැවිදි වටිනකම් තියෙනවා. එතකොට දැන් ඔය උපෝසත අටසිල් වගේ සමාදන් වෙන කෙනෙක් නිතර නිතර සමාදන් වෙනකොට, ඒ වගේ සමාදන් කරනකොට විමසීමක් කරලා බලනවා. මේ දන්නවද මොකද්ද මේ ඉල්ලගන්නේ යන්නේ දන්නවද? දන්නේ නැතු සිල් සමාදන් කරන්නත් බෑනේ. සමහරු හිතා ඉන්නේ මේ ආජීවට්ටමක සීලේ කියලා. එතකොට ඒක ගැන කියන මුසාවාද තියෙනවා, විසුණා වාච තියෙනවා. මේ උපෝසත අටසිල් ගැන ඇහුවාම කියන කතාව. ඉතින් ඇහුවාම දන්නවද කියලා අනේ දන්නේ නැති කෙනෙක්ට යම් කිසි විදියක පැහැදිලි කරලා දීලා තමයි සමාදන් කළ යුත්තේ. මොකද නැත්තම් මොනවා සමාදන් වෙනවද කියලා දන්නේ නැතුව කොහොමද රකින්නේ? එම් ප්‍රශ්නෙකුත් තියෙනවානේ. එතකොට මේ උපෝස දඩසිල් සංසන්දනය කළ බැලුවාම මේ ඇත්තටම මේ ගිහි වටිනකම් හා පැවිදි වටිනකම් අතර වෙනසක් තමයි මේ සීලෙදී නැවත නැවත පෙන්වන්නේ. ගිහි වටිනකම් තියෙනවා, ඒකම අනිත් පැත්ත හරවලා පෙන්වීමක් තමයි මේ සීලෙදී කරන්නේ. එතකොට ඒකේ අදහස තමයි මම මේ විදියට වරුවක් හරි දවසක් හරි සතියක් හරි දවස් 10ක් හරි මේ විදියට පැවිද්දෙක්ගේ ස්වරූපයකින් කල්ගත කරනවා පැවිද්දෙක්ගේ සීලයක් අනුමෝදන් වෙලා කල්ගත කරනවා කියන අදහස තමයි තියෙන්නේ. තොයි සීලෙ එච්චරම රකින්න අමාරු නෑ. පොඩ්ඩක් නිකන් අර කට පොඩ්ඩක් පරිසම් කරන් ඉන්න විතරයි තියෙන්නේ. කටෙන් තමයි සාමාන්‍ය කඩල යන්නේ. අමාරු නෑ. නමුත් ඇයි එහෙම කරන්නේ? අන්න අර තියෙන වටිනාකම් වෙනුවට වෙන වටිනාකම් පෙන්නනවා. එක්තරා විදිහක නිකන් ගිහි සමාජයට කරන නිග්‍රහයක් වගේ දෙයක් මේ සීලේ. ඇයි එහෙම හිතෙන්නේ, ඇයි එහෙම කියන්නේ කියලා පොඩ්ඩක් විමසලා බැලුවොත් ඔන්න තියෙන එකක් මොකද්ද? රෑ කෑමෙන් අවේලාවේ ආහාර ගැනීමෙන් වළකිනවා කියලා ශික්ෂාපදයක් තියෙනවා. විකාල භෝජනේ. එතකොට අර අරුණ උදා වෙන වෙලාවේ ඉඳලා ඉර අවරට යන වෙලාව වෙනකම් ඕන විදිහ කන්න පුළුවන්. ඒ පැය 6කට වගේ ආසන්න කාලයක් තමයි එතෙන්දී අහු වෙන්නේ. ඒකේ කාලා ඉතුරු පැය 18කට වගේ ආසන්න කාලයක් ආහාරෙන් වැළකිලා ඉන්නවා කියන අදහස උතන තියෙනවා. ඒතර ආහාර කිව්වම සාමාන්‍ය අපි ගන්න දේවල් විවිධ දේවල් තියෙනවානේ. එතකොට ඔය කිරිපිටි වෙන්න පුළුවන්, කෙහෙල් ගෙඩි පළතුරු වෙන්න පුළුවන්, බිස්කට් වෙන්න පුළුවන්. ඔවත් ඉතින් ආහාර ගණයට තමයි යන්නේ. එතකොට උපෝසත අටසිල් වලට සාමාන්‍යයෙන් අහු නොවෙන දේවල්, අවේලාවේ ගත හැකි දේවල් ගත්තොත් ඔය කෝපි කහට, තේ කහට, සීනි හකුරු, ඔය වගේ දේවල් වලින් යැපිලා ඉන්න ඕනේ කියන අදහස තමයි ඔතන තියෙන්නේ. ඒතර ආහාරය කියලා සම්මත දේවල් ඒ කාලය තුල අරගන්නේ නැහැ. එතකොට මොකද්ද මේ කරන්නේ? දැන් මේ බඩගින්න ඉන්දියා කියලා මේ වෙනම මේ ප්‍රතිපදාවක් මතුවෙන්නේ නැහැනේ. සමහර කෙනෙක් අහම ඕක නිසාම ගෙදර යන කට්ටිය සෑහෙන ඉන්නවා කියනවා. මේ කොරක්වත් මේ රැයට නොකා ඉන්න නම් බෑ, අවේලාවේ ආහාර නොගෙන ඉන්න නම් බෑ කියන අදහස ගොඩ දෙනෙක්ගේ තියෙනවා. ඉතින් බුද්ධ ශාසනය වුණත් පටන් ගන්න කාලේ ඔහොම එකක් තිවිලා නැහැ. ඊටසේ කල් යනකොට 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 එක එක ප්‍රශ්න කීපයක් ආවට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා, එහෙනම් අවේලාවට ආහාර ගන්න එපා, දෙවරු විතරක් ආහාර ගන්න. කිව්වහම ඔන්න එන්න පිරිසක් ඇවිල්ලා පිකටින්. දැන් මේ දවස්වල ලංකාවේ වගේ මොකක්ද හේතුව? දැන් ඕම කිව්වේ නැහැනේ අපි පැවිදි වෙනකොට මේක කරන්න බෑ කියලා, රැයට නොකා ඉන්න බෑ කියලා තමයි මේ කියන්නේ. ඉස්සර උදේ දවල් රැය කියලා තුන් වෙලක් කාලා තියෙනවා. හාමුදුරුවෝ පිණ්ඩපාත ගිහිල්ලා. ඒකත් නරකම නෑ. ඉතින් ඔය කලුවරේ ගොම්මන් වෙලා ගිහිල්ලා ගෙවල් ඉස්සරහින් හිටන් ඉඳලා ගෑනු බවෙලා මොකුද මේ කියලා, එහෙම නැත්නම් ඉඳුල් වතුර බාල්දි කාලා. ඉතින් ඕව වෙලා තමයි අන්තිමට කියන්නේ, හරි රෑ කෑම ඕනේ නැහැ, රෑට ඕනේ නැහැ, ඉරාවරට ගියාට පස්සේ ඕනේ නැහැ. එතකොට හෙන උද්ඝෝෂණයක් ඇවිල්ලා කියනවා, බෑනේ එහෙම බෑනේ, අපිට එහෙම කිව්වේ නැහැ නේ පැවිදි වෙන කාලේ, මම යනවා යන සිවුරු ඇරලා යනවා, මම කන්න දෙන්නේ නැත රෑට කියලා. බුදුරජාණන් වහන්සේ නැවත නැවත පෙන්නලා දෙනවා මේ නිරෝගී භවයේ ආනිසංස පෙන්නලා දෙනවා, මේක මේ තමුන්ගේ පැවිද්දට ආරක්ෂාව පිළිබඳ ආනිසංස පෙන්නලා දෙනවා. ඕමෝම කියනවා කියනවා අඩුම ගානේ එහෙනම් උදේට කාලා ටිකක් අරන් ගිහිල්ලා 12ට කලින් කන්න කියලා වගේත් කියනවා. පාත්තරි දාගෙන ගිහිල්ලා එහෙම හරි ඇපිලා ඉන්න කියනවා. බෑ බෑ එහෙමත් බෑ කියලා මේ හාමුදුරුව යනවා. යන්න ගිහිල්ලා කාලයක් කකා ඉන්නව, රැට කකා ඉන්නව. ඔහොම ඉඳලා 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 දවසක ඇවිල්ලා කියනවා, ඔබ වහන්සේ මෙහෙම අපිට පැනවීමක් කරා, අපි ඒක බාරගත්තේ නෑ දවස්වල, අපි ඒකට විරුද්ධව පිකට් කරා. නමුත් ඔන්න දැන් මට ඒකේ වටිනකම තේරෙනවා. දැන් මං ඒක බාර ගන්නවා. කිලොන්න විදිය ඔහොම තමයි, අමාරුවෙන් තමයි ඔක පනවගන්නේ. ඇයි මේ? සාමාන්‍ය මේ රාත්‍රී කෑම කියන එක තමයි ගෙදරක හොඳටම කන ආහාර වේල. සන්දර්ශනාත්මක ආහාර වේල ඔක තමයි. අර දවස පුරාවට උපයගෙන ඇවිල්ලා හොඳට කනවා. ද විවිධ විචිත්‍ර විදිහට ඒ ආහාර වේල සකසනවා. උදේ දවල් හදිස්සිය යන්නත් එක්ක අන්න රැයට තමුන්ගේ කුස පුරව ගන්නවා. එතකොට මේ ගිහි වටිනාකමක් විදිහට පෙන්වන මේ රාත්‍රී ආහාර වේල වලකිනවා කියලා ඒක නිෂේධනය කළා තියෙනවා. එක්තරා විදිහක නිග්‍රහයක් රෑට කාලා බීලා ඊට පස්සේ ඔය කෙලි ටික ඔක්කොම කරන්න සූදානම් වෙන්නේ. දැන් පාටියක උනත් එහෙමනේ, බොන්න තියනවා, කන්න තියනවා, ඊට පස්සේ පොඩ්ඩක් පදම වැඩිගෙන එනකොට නටන්න තියනවා. ඔහොම තමයි යන්නේ. ඊට පස්සේ අන්තිමට කාම ක්‍රීඩා තියෙන. ඉතින් ඔය ඔය එකම ලයින් එකේ ඒවා. එතකොට ඒකට විරුද්ධ අදහසක් තමයි මේ ඉදිරිපත් කරන්නේ. ඔන්න එතකොට රාත්‍රි ආහාර වේල වටිනවා. ඒකට නිග්‍රහයක් කරනවා. ඒක එපා කියලා කියනවා. මද්‍රව්‍ය වටිනවා. ඒකට නිග්‍රහයක් කරනවා. ඒක එපා කියලා කියනවා. නැටුම්, ගැයුම්, වැයුම්, විසුළු දර්ශන වටිනවා. ඒකට නිග්‍රහයක් කරනවා. ඒක එපා කියලා කියනවා. ඊට පස්සේ ඇඟ සරසන දේවල්, නොයෙකුත් ආභරණ, මේකප් වටිනවා. ඒකට නිග්‍රහයක් කරනවා. ඒක එපා කියනවා. එතකොට අන්න අර තියුණු වටිනකම් වලට පයින් ගැහිමක් තමයි කරන්නේ. ඊට පස්සේ රැයට කාලා කාම ක්‍රීඩා. ඒවත් අන්න අගේ කරන දේවල්. ඒ වෙනුවට අන්න අබ්‍රහ්මචරියක් සමාදන් කරනවා. මේ ලිංගිකත්වෙන් වැළකීමක්, ලිංගික ක්‍රීඩා වලින් වැළකීමක් සමාදන් කරනවා. බොහෝ සැප පහසු ආසන ඇඳවල් කියන දේවල් වටිනවා. අන්න ඒකෙන් ඉවත් කරනවා. සැප පහසු ආසන වලින් වළකිනවා කියලා කියනවා. එතකොට ඔක රකින්න අමාරු ප්‍රශ්නයක් නෙමෙයි උතර තියෙන්නේ. ඒ වෙනුවට අර තියෙන වටිනාකම් වෙනුවට වෙන වටිනාකම් ටිකක් පෙන්නනවා. ඉතින් ඔය ඔය කියන කතන්දර ටික ඇත්තටම මේ කට පොඩ්ඩක් පරිස්සම් කරගෙන ඉඳලා රැක ගන්න පුළුවන්. සත්තු මරණය, හොරකම් කරනවා, ඉතින් ඒ ලෝගන ගිහිල්ලා කරන්න එපා. ඔක ලිස්සල යන්නේ කටෙන් තමයි. ඒක කනවා නැත්තම් බොරුවක් පචයක් කෙලිනවා. ඕකෙන් තමයි කඩලා යන්නේ. එතකොට එච්චර අමාරුවක් නැහැ. හැබැයි තනිකර අර ගිහි වටිනාකම් වෙනුවට විරුද්ධ වටිනාකම් ටිකක් තමයි පෙන්වන්නේ. එතකොට අන්න එතන යම් කිසි විදිහක මේ ආහාරයේ පාලනයක් පිළිබඳ කතාවක් කරනවා. එතකොට ඔය කයට අවශ්‍ය විදිහට ආහාර දීලා මේ ගමන යන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ඒ පාලනය දාපු ගමන් මොකද වෙන්නේ? අනිත් පැත්තට යනවා. එහෙනම් ආහාර ගන්න ඕනේ නැහැ. ආහාර අවශ්‍ය නැහැ. ආහාරය ප්‍රහාණය කර යුතුයි කියලා නොකා ඉන්න කට්ටියත් ඉන්නවා. ආහාර ප්‍රහාණ කතාවක් ඔය සූත්‍රයක් තියෙනවා. ඒතර ඒක අහලාද කොහෙද? එහෙනම් කන්න නැතුව ඉඳලා ආහාර ප්‍රහාණය කරන්න පුළුවන් කියලා අදහසක් ගන්න කට්ටියත් ඉන්නවා. ඉතින් ඒක තමයි අනිත් අන්තේ. ඒක අන්තයකින් එළවපු ගමන් ගිහිල්ලා වහන්නේ අනිත් අන්තේ තමයි. අනිත් අන්තේ තමයි සාමාන්‍ය ඔය දැන් ඔය තියෙන්නේ නිකන් සමාජවාදී කතා කර කර ඉන්න කට්ටිය පක්ෂමාරු කරාම ගිහිල්ලා කොහෙද වහන්නේ? ගිහිල්ලා වහන්නේ අර මේ ධනවාදයේ තෙහා කෙරෝලේ. එහා කෙරෝලේ තමයි වහන්නේ. එතකොට අන්න ඒකාන්තිකින් එළවපු ගමන් ගිහිල්ලා වහන්නේ එහා අන්තෙට තමයි වහන්නේ. ඉතින් ඒක ස්වභාවිකයි. ඉතින් බුදුරජාණන් වහන්සේත් ඒ පරීක්ෂණය කරන කාලේ ඒ ගැටලුව මතුවලා තියෙනවා. මේ විදිහට කයට දුක් දුන්නා, මේක ඇති විදිහට මේකට කන්න බොන්න දුන්නා, මේක ඇති විදිහට නැටුම් ගැයුම් වලින් සැනසුවා, මේ විදිහට කළා, මේ කාමයන්ගෙන් මම පීඩා ඇත්තෙක් වෙමි කියලා අන්න මොකද කරේ? කයට දුක් දෙන්න පටන් ගත්තා. කය ආහාරය නොදී කය පීඩාවට පත් කරන්න පටන් ගත්තා. එතකොට කියනවා අවුරුදු 6ක් මේ විදිහට මම උත්සාහ කරා, කිසිම ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. කිසිම සැනසීමක්, විවේකයක්, චිත්ත විවේකයක් මට ලැබුණේ නැහැ. එක නිකන් ආලෝක මාත්‍රයක්වත්, නිකන් ටෝච් එකක් ගැහුවා වගේවත් විවේකයක් ආවේ නැහැ. හිතේ පහසුවක් ආවේ නැහැ කියලා සඳහන් කරනවා. එතකොට එහෙම කාගෙන කාගෙන ගිහිල්ලා මේ දුෂ්කර ප්‍රතිපදාව පුරාගෙන පුරාගෙන ගිහිල්ලා අන්තිමට මරණයට නැටිලා ජීවිතේ අවසන් වෙන තත්ත්වයට වැටිලා ඉන්න වෙලාවක අන්න කල්පනා වෙනවා, මේ මේ කරන වැඩේ හරියන්නේ නැහැ, මේක හරියන ප්‍රතිපදාවක් නෙමෙයි කියලා යම්කිසි විදියක අන්න ආහාර පිළිබඳ අපේක්ෂාවක් ඇති කරගන්නවා. සමහර විට නිකන් පස්වග මහණුන්ට කියන්නේ නැති මොනවාරි කන්න මොනවාරි උයාගෙන හරි අරගෙන හරි එන්න කියලා. කිව්ව ගමන් මොකද වෙන්නේ? ඒගොල්ලෝ යන යන දමලා ගහලා. දැන් නම් ඉතින් බුදු වෙන ලයින් එකක් නැහැ. දැන් ඉතින් බුදු බුදියන ලයින් එකක් තමයි තියෙන්නේ කියලා දමලා ගහලා යනවා. ඉතින් ඒගොල්ලන්ට ඒ වෙනස බාර ගන්න හැකියාවක් තියුනේ නැහැ. ඒ විශ්වාසය තිබුණේ නැහැ. අමතක කරන්න එපා, මෙතන ඉන්නවා කොණ්ඩඤ්ඤ කියන ඒ පස්වග මහණුන් අතර ඉන්නවා. ඒත ඒ අර අපි අහලා තියන්නේ අර උපත ඉපදෙන අවස්ථාවේදී ආවනේ බමුණ කට්ටියක් ඇවිල්ලා අනාවේකි කිව්වනේ. ඒ ආපු තරුණම බ්‍රාහ්මණය තමයි කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණය. එතකොට අනිත් කට්ටිය ඇඟිලි දෙකක් උස්සලා කියනවා මොකද්ද කියනවා, එක්ක බුදු වෙනවා නැත්නම් සක්විති රජ වෙනවා. මේ කොණ්ඩඤ්ඤ බමුණ විතරක් කියන එක ඇඟිල්ල කුසල නැහැ, අනිවාර්ය බුදු වෙනවා. ඒ අනිවාර්ය බුදු වෙනවා කියපු ඒ බමුණටත් අඳුන ගන්න බැරි වුණා මේ මැදුම් ප්‍රතිපදාව. ඒ දැඩි මතේ අමතක වුණා. ඒ වගේම තමුන් අර එක ඇඟිල්ලක් උසවපු බවත් අමතක වුණා. ඉතින් දමල ගහලා යනවා. දමල ගහලා යනවා. ගිහිල්ලා ඉතින් අතහැරලා යනවා. දැන් නම් වැඩක් නැහැ. දැන් නම් කාම ප්‍රතිපදාවකට ආපහු වැටුණා කියලා නික්මිලා යනවා. නමුත් බුදුරජාණන් වහන්සේ බුදු වෙන්න විභවයේ තියෙන ඒ බෝධිසත්වයන් වහන්සේ තේරුම් ගත්තා නෑ, මේ කයට ගොඩක් දුක් දීලා කයේ ආහාරය නවත්තලා මේක කරන්න බෑ. කය ආහාරය පාලනයක් කළ යුතුයි. නමුත් ඒක යම් කිසි අන්තයකට අරන් ගියොත් මේ කය යාපනය කරන්න විදිහක් නෑ. අන්න ඒක නිසා අලුත් පැනවීමක් ඉදිරිපත් කරන. මොකද්ද? ආහාර ගන්නවා. හැබැයි ආහාර ගන්නේ මේ තණ්හාව ප්‍රහාණය කරන අදහසකින්. ආහාර ගන්නවා, ආහාරය මේ තණ්හාව ප්‍රහාණය කරන අදහසින් තමයි මේ ආහාරය ගන්න. කොහොමද කෙනෙක් පිණ්ඩපාතය ගන්නවා? අනේ යම්කිසි විදියක ප්‍රත්‍යවේක්ෂාවක් තුලින් මේ කය යාපනය කරන්න, මේ කය පවත්වන්න යම්කිසි විදියක ආහාරයක් ගත යුතුයි. ඒ විදියට දෙයක් ලබා දිය යුතුයි. මොකක් සඳහාද? මෙන්න මේ ඈතර වීම සඳහා හොරුවක් විදිහට මේ කය මම පාවිච්චි කරනවා. උදව්වක් විදිහට මම මේක පාවිච්චි කරනවා කියන වගේ අදහසකින් අන්න මොකද කරන්නේ? ආහාරයක් ගන්නවා. ඒතකොට සමහර කට්ටිය ඉන්න ඔය මොකද්ද ඩයටින් කියලා. ඒකත් ඉතින් ඔය අත්ති කියලා මතානු කේස් එකක් තමයි එතනක් තියෙන්නේ. මේ ඩයටින් කියලා සමහර විටෝ විකාල භෝජනයකුත් ඉස්සරහට දාගෙන වෙන මොකක් හරි එක්කෝ මේ රූපලාවන්‍ය කතාවක් දාගෙන ඉන්නවා. එහෙම නැත්නම් තමුම්ම නිකන් තමුන්ටම දුක් දී ගන්නවා. ඉතින් ඔය වගේ දේවල් කරනවා. සාමාන්‍ය එක එක්කෙනාගේ ශරීරවල ස්වභාවයක් තියෙනවනේ. එතකොට ඔය සාමාන්‍ය නිකන් අර අපි කියන්නේ චබි කියලා නිකන් පොඩ්ඩක් නිකන් අර ජොල් ගතියක් තියෙනවා. එතකොට එහෙම ස්වභාව තියෙන කට්ටිය ඉතින් උත්සාහ කරනවා ඒක නැති කරන්න පුළුවන් ද ආහාර නවත්තලා ආහාර පාලනය කළා කියලා. ඉතින් ඔන්න ශරීරයට වද දෙන්න පටන් ගන්නවා. ඒ වගේ වද දීම වල අවසානයේ බොහෝ විට අන්න මානසික වෙහෙසක්, කායික වෙහෙසක් සමග තමයි කෙලවර වෙන්නේ. මොකද මේ ශරීරයේ යාපනය සඳහා යම් යම් විදිහට එක එක ශරීරවලට අනුව විවිධ ආහාර ප්‍රමාණයක් අවශ්‍යයි. ඒ වගේ මේ බැලන්ස් එක එන්නේ අර තමුන් බලාපොරොත්තු වෙන ටීවී වල දකින රූප ස්වභාව නොවෙන්න පුළුවන්. ලැබිච්ච එක ආරගෙන යන ගමනක් තියෙනවනේ. ඉතින් මොකද කරන්නේ? ඉතින් ඕකනේ ලැබුණේ. හොඳ එකක් ගන්න පුළුවන් නම්, ඉල්ලලා ගන්න පුළුවන් නම් ඉතින් කමක් නැහැ. එහෙම බෑ, මං හිතන්නේ බෑ. ඉල්ලලා තියෙනවනේ, උන් තරම් හම්බෙලා නැහැ. ඉතින් ඒක නිසා ඒ ලැබිච්ච එක බාර ගන්න වෙනවා. ඒ කය ස්වභාවය බාර ගන්න වෙනවා. ඒක වැඩි ඉතින් වෙනස් කරන්න හැකියාවක් නැහැ. ප්ලාස්ටික් සර්ජන්ලා කොච්චර කිව්වත් අමාරුයි. අමාරුයි. ඕක තමයි ලැබිලා තියෙන වාහනේ. එතකොට ඔය දැන් සාමාන්‍ය නිකන් හොඳ නැහැ කියන්නේ. ඉතින් ඔය සමහර කෙනෙක් ඉන්න ඉතින් ඔය නිකන් මොනවා හරි අපි හිතමුකෝ වැඩක් කරනකොට ඉතින් ද්වේෂෙන් තමයි කරන්නේ. හොඳට තේරෙනවා දැන් පුපුර ඇතුලේ මේක මේ නොකර ඉන්න බැරි කමට කරනවා. ඉතින් මං කියනවා දැන් ඕක කොහොම කරාම මොකද වෙන්නේ? ඊළඟ පාරත් කළු වෙලානේ ආපහු ඉපදින්න වෙන්නේ. හොඳක් හොඳක් කරනවා, කුසල කර්මයක් කරනවා, පින්කමක් කරනවා. හැබැයි ද්වේෂෙන්. ජෝතින් අල්ලලා නැහැ. එතකොට අන්න ඉතින් මොකක් හරි ලෙඩක් සහිතව තමයි වැඩේ ප්‍රතිඵලෙත් ලැබෙන. වමතින් තමයි ප්‍රතිඵලෙත් හම්බුවෙන්නේ. ඉතින් ඔයගේ උපයගත දේවල් එතකොට ඉතින් ඒවා වෙනස් කරන්න මැරිලා ඉපදිලා එන්න වෙනවා. ඒක නිසා අර යම්කිසි ඒ කය ස්වභාවයක් බාර ගන්න. ඒ ස්වභාවයට අවශ්‍ය ආහාර ප්‍රමාණය ශරීරගත කරන්න වෙනවා. අන්න ඒ විදිහේ පහසුවක් ආවට පස්සේ තමයි චිත්ත විවේකයක් ප්‍රතිපදාවක් පිළිබඳ කතාවක් අපිට ඉදිරිපත් කරගන්න පුළුවන්. එහෙම නැත්තම් මොකද වෙන්නේ? අන්න අර ආහාරය පීඩා සහිතයි. ඒකෙන් කය ලෙඩ දෙනවා. ආහාරය නිසිපමණ දෙන්නේ නැහැ. ඒකෙන් හිත ලෙඩ වෙනවා. එතකොට නොයෙකුත් විකාර රූපී ස්වභාවල් ඉදිරිපත් වෙලා එනවා. දැන් ওই විටමින් කියලා වෙනම අරගත්තට එහෙම හරියන්නේ නැහැ. ඒ ආහාරයේ තියෙන විදිහට තමයි ඒක ශරීරගත විය යුතු. ඒකේ තියෙන්නේ බැලන්ස් එකක්. දැන් ඊ විටමින් ගත්තොත් ಜಾති 8ක් දකෝහෙද තියනවලු. එතකොට ওই ටැබ්ලට් එකක එක ಜಾතියක් දාලා ඊ කියලා ගහලා ලේබල් කරලා ආවට ඒව හරියන්නේ නැහැ. ඒ වෙනුවට අන්න අර යම් කිසි විදියක අපි හිතමු ඒ කජු වල වගේ තියෙන ස්වභාවයෙන් ඒ ස්වභාවිකව ಜಾති කිහිපයක එකතුවක් විදිහට සුළු මාත්‍රකින් තියෙන විටමින් තමයි මේ ශරීරයට අවශෝෂණය වෙන්නේ. ඒ සඳහා යම් කිසි විදියක හොඳ ಜಾති විවිධ ಜಾති සහිත යම් ආහාර වේලක් ගත යුතුයි. ඒ නොගෙන කාලයක් ගියොත් ඊට පස්සේ ශරීරේ ලෙඩ වුණාම ඒ ලෙඩ ප්‍රතිසංස්කරණය කරන්න අමාරු ලෙඩ ගොඩක් වෙලාවට. මනස ලෙඩ වුණාම අන්න මොකද වෙන්නේ? භාවනාවක් කරගන්න බැරුව යනවා. ඉතින් එන්නේ විදිහේ කයේ පහසුවක් අතරමැද කයේ පහසුවක් සලසන්න වෙනවා. කාලා කාලා ස්මෘතා වෙනකන් කාලා බුදිය ගන්නවත් නෙමෙයි කුම්භකර්ණය වගේ. අනිත් පැත්තෙන් නොකා ඉඳලා වද දීලා ද්වේෂයේ පතර වල හරින කට්ටියට තියෙන ඔය සලකුණ ඔය ගෑස් සමග සම්බන්ධයක් තියෙනවා. ද්වේෂයේ සම්බන්ධයක් තියෙනවා. ආහාර සම්බන්ධයක් තියෙනවා. එතකොට අර ආහාර නොගෙන මේ බඩේ ගෑස් වලින් පීඩා වින්දින කට්ටිය ගොඩක් කලාවට මෛත්‍රිය වෙනුවට ද්වේෂය තමයි පතර වල හරින වටපිටාවට. ඒ කික්ඩ සම්බන්ධ ලෙඩ රෝග තමයි ඔවා. ඉතින් ඒ වගේ පැතිරීමක් අවශ්‍ය නැහැ. ඒ වෙනුවට තමුන්ට යම් කිසි විදියක කය සමබර කරන්න ආහාරයක් ලබා දිය යුතුයි. ඉතින් මේ අර අල්ලපු කට්ටිය මිරිකලා චුරුපයින් අල්ලන හින්දා තමයි මෙතන මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. නෑ එහෙම නෑ, මම කනවා. මේ පාත්‍රේ පුරවල කනවා. මේ පාත්‍රේ පෙන්නලා කියන්නේ පාත්‍රේ පුරවල කනවා. එහෙම ගැටලුවක් නෑ. අවශ්‍ය විදියට මේ ශරීරේ පවත්වනවා කියලා කියනවා. අන්න යම් කිසි විදියක වැරදි ප්‍රතිපදාවට වැඩිච්ච කෙනෙක්ට පොඩි පාරක් විවරයක් පෙන්නවා. එච්චරම මිරිකල අල්ලන්න එපා. පමණට අල්ලන්න තමුන්ට යැවෙන්න පුළුවන් විදිහට ආහාරය පාලනය කරන්න. ඒකත් දවසින් දෙකකින් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. කාලයක් තිස්සේ කරනකොට තමයි තේරෙන්නේ ආ මේ පමණක ආහාරයකින් මට යැපෙන්න පුළුවන්. මේ ජංක් ෆුඩ් ගන්නේ නැතුව හොඳ ආහාර මෙපමණක් ගත්තනම් ඇති. ජංක් ෆුඩ් ගත්ත ගම මොකද වෙන්නේ? අර පද්ධති කඩලා යනවා. හොඳ සිහියෙන් හොඳ අවධානයෙන් තමුන් ගැන අවධානයකින් ඉන්න කෙනෙක්ට තේරෙනවා මේක කෑවා දවස් එකමාරක් යනවා රිකව වෙන්න. රසට තමයි කන්නේ, පෙරේත කවට තමයි කන්නේ. දැක්කාම නොකා ඉන්නත් බෑ. ඒ වුණාට අන්න පස්සේ ශරීරය ඒකට ප්‍රතික්‍රියා කරනවා. ඇලර්ජි වගේ එන ගානට ශරීරය ප්‍රතික්‍රියා කරනවා. හොඳට දකින්න පුළුවන් අවධානයක් තියෙනවා නම්. එතකොට සෞඛ්‍ය සම්පන්න සමබර ආහාර වේලක් ගත යුතුයි. ඒ ගැනීම තුළින් අන්න ආහාරයේ නියම බැලන්ස් එකක් හොයාගන්න පුළුවන්. තමන් ගැන අවධානයකින් ඉඳලා හඳුනගන්න පුළුවන්. ඒ විදිහ ආහාර වේලකින් මේ ශරීරය පෝෂණය කරනවා. එතනින් එහාට තමයි වැඩේ පටන් ගන්න. එතකොට ඔය විවිධ උද්ඝෝෂණ කරගෙන ඉන කට්ටියට අපි නැවත නැවත කියනවා මස් මාළු පිළිබඳ අදහස් ඉදිරිපත් කරන කට්ටිය ඉන්නවා. කනවා කන එක පිළිබඳ අදහස් කරන ඉදිරිපත් ඉන්න කට්ටිය ඉන්නවා. ඒගොල්ලන්ට නැවත නැවත කියන මොනවා හරි කාලා බඩ පිරෙනවානේ. අන්න එතනින් පස්සේ තමයි මේ වැඩේ පටන් ගන්න. ඔය බඩ පුරවන ඒවා වගේ ඒවා කතා කරලා වැඩක් නැහැ. ඒවා ගැන එච්චරම මතක් කරගෙන එන්න එපා. ඒ මොකද හේතුව මේ නිගණ්ඨනාත පුත්ත කියලා ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් පිළිබඳව අපි කතා කරා කලින්. එයාගේ ශ්‍රාවකයොත් ඉන්නවා කියලා මං එදා නිකන් හින්ට් එකට වගේ කියාගෙන ගියා. ඒක නිසා ඒ කතන්දර එච්චරම අදාළ නෑ. බුදුරජාණන් වහන්සේගේ මතේ ඊට වැඩිය වෙනස් කියවලා බලන්න අර සීහසේනාපතිගේ සූත්‍රේ. එතන පැහැදිලිව සඳහන් වෙනවා මෙන්න මේ මොන වගේ අදහසක්ද මෙතන ඉදිරිපත් කරන්නේ කියලා. ජීවක සූත්‍රේ කියවලා බලන්න. එතන පැහැදිලිව සඳහන් වෙනවා මොන වගේ අදහසක්ද මේ ඉදිරිපත් කරන්නේ කියලා. එතකොට මෙන්න මේ කය ආහාර නිසා සිටිනවා. මේ ආහාර නැතුව මේ කය පවතින්නේ නැහැ. මේ කය ආහාර නිසා සිටිත් ආහාර නැතිව නොසිටිත් කියලා තමයි මේ වැඩේ පටන් ගන්න. ඊට පස්සේ අන්න මේ කය යම් කිසි දෙයක ආහාර නිසා පවතිනවද ආහාර නැතුව නොපවතිනවද, ඒ වගේම තමයි මේ හිතත්. මේ හිතත් ආහාරය නිසා සිටිත් ආහාර නැතිව නොසිටිත්. මේ හිතත් ආහාරය මත තමයි පදනම් වෙන්නේ. ආහාරය මත තමයි යැපිලා ඉන්නේ. මොනවද මේ ආහාර? අන්න පංච නීවරණයෝ නැමැති ආහාරයක් මත මේ හිත යැපිලා ඉන්නවා. ඒක මත පදනම් වෙලා ඉන්නවා කියලා කියනවා. ඔන්න දැන් ප්‍රතිපදාව මත වෙලා එන්නේ එතනින් එහාට ඈ. කයට යම් කිසි විදියක පෝෂණයක් කරා. හැබැයි මේ හිතත් ඔය වගේ ආහාර ගන්නවා. හිතත් මේ පංච නීවරණයෝ කියන ආහාර ගන්නවා. අන්න ඒක මත පදනම් වෙලා තමයි මේ තණ්හාවක් ඉතුරු වෙලා තියෙන්නේ. තණ්හාවක් ගොඩ නැගලා තියෙන්නේ. තණ්හාව හිටගෙන තියෙන්නේ ඕක මත පදනම් වෙලා. එතකොට කියන කොහොමද එහෙනම් මේ හිත ආහාර ගන්නෙ? මේ පංච නීවරණය නැමැති ආහාර කොහොමද මේක අරගන්නේ? ඔන්න කියනවා කාමච්ඡන්දය පිළිබඳ ඔන්න පළවෙනි නීවරණය අරගෙන කියනවා. යම් කිසි විදිහක සුබ නිමිත්තක් හිතට ඉදිරිපත් වෙලා එනවා. අපි හිතමු නිකන් ලස්සන ගෑනු ළමෙක් දැක්කා පිරිමි කෙනෙක්ට. අන්න එතකොට සුබ නිමිත්තක්. එහෙම නැත්නම් ආකර්ෂණයේ හිතෙන පිරිමි කෙනෙක් දැක්කා සුබ නිමිත්තක්. ඔන්න එතකොට මොකද වෙන්නේ? මෙන්න මේක නුනුවණින් මෙනෙහි කිරීම තුළින් මේ සුබ නිමිත්ත බහුලව පැවැත්වීම තුළින් අන්න මේ කාමච්ඡන්දය කියන ආහාරය කාමච්ඡන්දය කියන නීවරණයට ආහාර ලැබෙනවා. ඒක ආහාර නිසා සිට ගන්නවා. නුනුවණින් මෙනෙහි කිරීම සහ බහුලව පැවැත්වීම කියන දෙක මත පදනම් වෙලා කියනවා. එතකොට මොකද වෙන්නේ? ලැබිච්ච එක වර්ධනය වෙනවා. ඒ වගේම අනාගතයේ ඇති වෙන තියෙන ඉඩකඩත් තව වර්ධනය වෙනවා. ඉතින් ඔය ආදර සම්බන්ධතාව ඔය එක එක ඒවා ඔන්න ඒ වගේ තමයි ගොඩ නැගිලා යන්නේ. හැදිලා ගියාට පස්සේ හැබැයි කපලවෙන් කරන්න අමාරුයි. නියපොත්තෙන් කඩනකොට නම් කැඩුව හැකි. පොරවෙන් කපලා අයින් කරන එක හරි අමාරුයි. ඉතින් ඔය පොඩි පොඩි දේවල් ටිකක් නැවත නැවත නුනුවණින් මෙනෙහි කිරීම නිසා බහුලව මෙනෙහි කිරීම නිසා ඇති වෙන ප්‍රතිඵලයක්. සාමාන්‍යයෙන් ඉතින් ඔය ගනුදෙනු කරනකොට වගේ දේවල් එනවා. ඒ දවස්වල මම වැඩට යන කාලේ නිකන් අර බණ කියලා පුරුද්දක්. නිකන් බණ කියන්නේ මේ බණ නෙමෙයි ඉතින්. නිකන් ඔය කියෝ කියෝ ඉන්නවා. එතන නිකන් අර දෙම්මල ගෑනු ළමයෙක් ඉඳී ඒ ළමයාටත් නිකන් පොඩ්ඩක් බණ කිය කී ඉඳියා. ඉතින් තා පොඩ්ඩෙන් ඒ ළමයා ඇවිල්ලා නිකන් මාව කසාද බඳ ගන්න ගානට බණේ වැඩිලා ඉතින්. නිකන් කතා බහ කර කර ඉන්නකොට ඉතින් මොකද වෙන්නේ? අන්න නුනුවණින් මෙනෙහි කිරීම නිසා බහුලව මෙනෙහි කිරීම නිසා තා පොඩ්ඩෙන් බෙල්ල ගහලා යන කේස් එකක් යාන්තම් ඉතින් ඔළුව බේර ගන්න පුළුවන් වුණා. ඉතින් අන්න එක විදිහක් කාමච්ඡන්දයට ආහාර වෙන්නේ කොහොමද කියලා. ඊට පස්සේ කියන ව්‍යාපාද. ව්‍යාපාදයට නැමැති නීවරණයට ආහාර වෙන්නේ කොහොමද? අන්න පටිඝ නිමිත්තක්. හිතට නැగిලා එනවා. ආහම ඒක නුනුවණින් මෙනෙහි කරනවා, බහුලව කරනවා. අන්න ඒකට ආහාර වෙනවා. තීන මිද්දය. අලස බව, හිතේ හැකිලුණු බව නුනුවණින් මෙනෙහි කරනවා, බහුලව මෙනෙහි කරනවා. අන්න එතකොට මොකද වෙන්නේ? ඒකට ආහාර ලැබෙනවා. උද්දච්ච කුක්කුච්ච. සිතේ නොසන්සිඳීමක් ඇති වෙනවා. එය නුනුවණින් මෙනෙහි කරනවා, බහුලව පවත්නවා. ඒක නිසා අන්න ආහාර ලැබෙනවා. විචිකිච්ඡා සැකයට සහ විචිකිච්ඡාවට භාජනීය දෙයක් තමුන්ගේ හිතට නැගිලෙනවා. ඒක වැරදි විදිහට මෙනෙහි කරනවා, බහුලව කරනවා. අන්න ඒක නිසා ආහාර ලැබෙනවා. ඉතින් ඔන්න ඔය නීවරණයෝ ආහාර ගන්න විදිහ තමයි කියන්නේ. ඒතොර ඇත්තටම කයට යම් කිසි ආහාර පහසුවක් දීලා එතනින් එහාට යම් කිසි විදිහක මෙන්න මේ ප්‍රතිපදාව මතුවෙලා එන්නේ. මේ හිතට ආහාර වෙන මේ පංච නීවරණයෝ කොහොමද පවතින්නේ, මොන විදිහටද ඒගොල්ලෝ ආහාර ගන්නේ කියන අදහස තමයි බුදුරජාණන් වහන්සේ මේ ඉදිරිපත් කරන්නේ. එතකොට ඔහොම කිව්ව ගමන් අන්න ප්‍රතිපදාව, හරි සතිමත් බව පුහුණු කරන කෙනෙක් තනිකරම මෙන්න මේ නුනුවණින් මෙනෙහි කිරීමත් බහුලව පැවැත්වීමත් කියන වැරදි පැත්ත දුරු කරන ප්‍රතිපදාවක තමයි යෙදෙන්නේ. නුවණින් මෙනෙහි කරන්න උත්සාහ කරනවා, ඒ වැරදි දේවල් බහුලව පවත්වන්නේ නැතුව ඉන්න උත්සාහ කරනවා. චෝක තමයි ප්‍රතිපදාව. දැන් මේ කියපු ඒවා අනිවාර්යෙන් එනවනේ ඔය සිහියෙන් ඇවිදින්න, සිහියෙන් වාඩි වෙලා ඉන්න කරපු ගමන් එන දේවල් තමයි මේ තියෙන්නේ. මොකද්ද හන්න කාම සිතුවිලි හිතර නැගිලෙනවා, ව්‍යාපාද සිතුවිලි හිතර නැගිලෙනවා, ඊට පස්සේ අලස බව එනවා, සැක සංකා එනවා, ඊට පස්සේ සිත ඇවිස්සෙනවා, නොසන්සුන් බව එනවා. ඒවා තමයි ඔක්කොම තියෙන්නේ. ඒ තියෙනකොට කොහොමද හික්මෙන්නේ කියන ප්‍රශ්නේ නැවත නැවත මතුවලා එනවානේ. එතකොට ඒක තමයි ඔය කමඨාන් සාකච්ඡාවක් විදිහට ඉදිරිපත් වෙන්නේ. ඒක තුල තමන්ගේ සැක සංකායනවා නම් ඒව තේරෙනවා. හිත ඇවිස්සෙනවා නම් ඒක දි කොහොමද කරන්න ඕනේ කියන එක පිළිබඳ සාකච්ඡා කරන්න පුළුවන්. නිදිමත අහම මොකද්ද එතෙන්දි වෙන්නේ? එතෙන්දි කොහොමද කටයුතු කරන්නේ? මේ විදිහට කාම සිතුවිලි, ද්වේෂ සිතුවිලි අහම කොයි ආකාරයෙන්ද කටයුතු කරන්නේ කියන විමසීමනේ ඔය අපි කරන්නේ නැවත නැවත. නැයියෙත් කෙනෙක් ඉදිරිපත් කළ තියුණා මොකද්ද? ලොකු විස්තරයක් ඉදිරිපත් කළ තියුණා. මොනවද? ආ මම මේ විදිහට මේ ප්‍රතිපදාවේ බැහැලා ඉන්නවා. ඔන්න ඉතින් පටන්ගෙන කියාගෙන යනවා. මේ විදිහට මේ මට හිතුණා මේම තමයි මේක වෙන්නේ. මේ විදිහට තමයි මේක වෙන්නේ කියලා අර පොතක කෑල්ලක් ලොකුවට විස්තර කරලා ලියලා භාවනා විදිහ. ඉතින් මට වෙන අවුල තමයි ඔය වගේ එකක් අහගෙන ඉන්නකොට අර හයිබ්‍රනේට් වෙන ගතියක් තියෙනවා. ටිකක් කළ යනකොට යනවා මුතුනික අයිඩ්ලිං මෝඩ් එකකට. ඉතින් වැඩේ කියාගෙන ගියාම ඉතින් අවධානයක් එන්නේ නැහැ. බැරි වෙලාවත් ඔන්න හුස්මක් වැටුණා, ඒක රස්නේ කිව්වනම් ඔන්න නැවත අන්න රීස්ටාර්ට් වෙලා එනවා. පියවරක් පොළවේ වැදුනා, අන්න ඒකේ ගොරෝසුවට දැනුණා කිව්වනම් රීස්ටාර්ට් වෙලා එනවා. එහෙම නැත්තම් වෙන්නේ මොකද්ද? යන අවධානය පිටන්නේ නැහැ. මොකද වැඩක් නැහැ, මේ කතාව නිකන් කතන්දරයක් විතරයි. ඉතින් ඔක්කොම විස්තරය කිව්වට පස්සේ මම ඒක එක වචනයක් සඳහන් වුණාද වර්තමාන මොහොත පිළිබඳ. දැන් අහගෙන ඉඳපු කට්ටියකින් ඒගොල්ලෝ දැනගෙන ඉන්නපෑයි, ඒගොල්ලොත් අවධානයෙන් ඉන්නපෑයි. තමුන්ගේ වර්තාව විතරක් නෙමෙයි ඇහි යුත්තේ. නෑ උත්තර නෑ. නමුත් එක වචනයක් තිබුණේ නෑ. වර්තමාන මොහොත පිළිබඳ, වර්තමාන මොහොත තමුන් අත්දකින්නේ කොහොමද කියන එක පිළිබඳ, වර්තමාන මොහොත තමුන් සමාදන් වුණා කියන වචනේ තිබුණේ නැහැ. ඉතින් එතකොට වැඩක් නැහැ. ඒවත් නැවත නැවත අන්න විචිකිච්ඡාවට උඩගෙඩි දෙන දේවල් තමයි ඔය තියෙන්නේ. ඊට පස්සෙන් තව කෙනෙක් කියනවා මොකද, මේ හිත විසිරෙනවා. හිත විසිරෙන නිසා භාවනා කරන්න බෑ. පුදුම හිත විසිරිල්ල විසිරෙනවා. මම හිතවිලි හැමතැනම දුවනවා කියලා ඔන්න කියනවා. ඒකත් මේ ප්‍රතිපදාවට වැසගත්තා කියන හොඳ සලකුණක්. අන්න උද්දච්ච කුක්කුච්ච ඉදිරිපත් වෙලා තියෙනවා. එතකොට මේ හිතේ සංසිඳීමක් විසිරීමක් තියෙනවා නම් එතෙන්දි කොහොමද හික්මෙන්නේ? ගොඩ දෙනෙක් දමල ගහලා නැකිල්ල යන එක තමයි කරන්නේ. එතකොට මොකද්ද? අන්න නුවණින් මෙනෙහි කරේ නැහැ. ඒ වගේම බහුල වශයෙන් පවත්තන්න ඒක හේතු වෙනවා. ඒ වෙනුවට මොකද්ද තියෙන ප්‍රතිපදාව? මෙන්න මේ විසිරීම හරහා යම් කිසි විදියක සිහියක් පිහිටවගෙන කල් ගෙවන්න ඕනේ. සිහිය කියන ප්‍රතිපදාවට බැසගත්ත කෙනෙක් තමයි අසිහියේ ප්‍රශ්නයක් මතුවලා එන්නේ. දැන් මෙච්චර කාලෙ ඔය හිත ඕන ඕන ආකාරයෙන් විසිරුණා, කවදාවත් කිසිම ගැටලුවක් මතුවලා තිබුණේ නැහැ නේ. අන්න සිහිය ගැන කතා කරපු ගමන් අසිහියේ ප්‍රශ්නයක් මතුවලා එනවා. කියන හිත විසිරෙනවා. දැනි කරන්න බෑ, භාවනා කරන්න බෑ කියලා. එතකොට මොකද වෙන්නේ? අන නුනුවණින් මෙනෙහි කරා, තව ඒකට අනුග්‍රහ කරා. තව අනුග්‍රහ කරා. ඔය එක එක කතන්දර ගොතාගෙන ප්‍රශ්න අහනකොට අන සැක සංකාවට තව තව අනුග්‍රහ කරනවා. නිදිමත අහම දමල ගහලා නැගිටලා ගියොත්, නිදිමත හින්දා භාවනා කරන්න බෑ කියලා කිව්වොත්, ගිහිල්ලා බුදිය ගත්තොත් අන්න මොකද වෙන්නේ? තව තව අනුග්‍රහ කරනවා. ඉතින් ඒ ආහාර දීමෙන් වළකිනවා කියන එක ටික ටික දියුණු කර යුතු ප්‍රතිපදාවක්. එකපාරට දවසෙන් දෙකෙන් බෑ. තමුන්ගේ අත්දැකීම අනුව ටිකෙන් ටික ටිකෙන් ටික සුද්ධ කරගත යුතුයි. ඉතින් ඒකයි නැවත නැවත කමටහන් සුද්ධ කරන්න ආරාධනා කරන්නේ. නැවත නැවත මේ විදිහට කටයුතු කරන්න උත්සාහ ගන්න. ඉතින් එහෙම උත්සාහ කරනකොට කෙනෙක්ට දකින්න පුළුවන් තමුන්ගේ හිත තුළ අර පංච නීවරණය ආහාරගත් ස්වභාවේ ටික ටික අඩු වෙනවා කියලා. ඒකට හොඳ සලකුණක් තමයි සාමාන්‍යයෙන් මොනවා හරි අපි හිතමු අවුලක්. මොනවා හරි අවුලක් වුණාම ඒ අවුලෙන් මිදෙන්න ගතවන කාලය. මිදිලා නැවත ස්වභාවික රෙදිනෙදා සාමාන්‍ය යැපෙන හිත මතුවලා එන්න ගතවන කාලය. අපි හිතමු ලොකු අවුලක් ගමුකෝ, ටිකක් සාමාන්‍යයෙන් හිතවතෙක් ගෙවියෝ වීමක්, ලොකුවට අපේක්ෂා කරපු දෙයක් නොලැබීමක්, තියුණ දෙයක විනාශ වීමක්, ඔන්න වගේ දෙයක් වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ දෙයකින් රිකවර් වෙන්න කෙනෙක්ට කොච්චර කල් යනවද? සමහරු සති ගණන් කල්පනා කරනවා, සමහරු මාස ගණන් කල්පනා කරනවා, සමහරු අවුරුදු ගණන් කල්පනා කරනවා. අන්තිමට ඩිප්‍රෙෂන් උත් හදාගෙන නවතිනවා. එතන මොකද වෙන්නේ? අන්න අර රිකවර් වෙන්න ගතවන කාලේ ගොඩක් වැඩි. එතකොට අන්න මේ පංච නීවරණය සඳහා හොඳට ආහාර තියෙනවා ඒ හිතේ. ඉතින් හොඳට ජයයට කාලා බීලා ජොලි කරගෙන ඉන්නවා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමුන්ට තේරෙනවා අන්න සති ගාණක් ගියා තාම බෑ, මාස ගාණක් ගියා තාම බෑ. මේ විදිහේ වෙහෙසක් නැවත නැවත පවතිනවා, පීඩා කරනවා කියන දැක ගැනීම දැක ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ කෙනෙක් මේ වගේ ප්‍රතිපදාවකට බැසගත්තාම අන්න නුනුවණින් මෙනෙහි කරනවා වෙනුවට නුවණින් මෙනෙහි කිරීමක්, වැරදි දේවල් බහුල වශයෙන් පවත්නවා වෙනුවට එකෙන් අත්මිදීමක් තමයි පුරුදු කරන්නේ. එතකොට ඒ තැනතර දකින්න පුළුවන් මේ හිත ටිකෙන් ටික ටිකෙන් ටික ඉක්මනට මේ දේවල් අතාරින ස්වභාවයක් ඉබේම මතුවලා එනවා. අනේ යන්න ඔය හිතුවිලි මට එන්න එපා, එහෙම නෙමෙයි. ඒ වෙනුවට හිත විසින්ම ඒ දේවල් දින කිහිපයක් තුල අතහරින ගතියක්, සමහර විට සති කිහිපයක් තුල අතහරින ගතියක් දකින්න පුළුවන්. පොඩි පොඩි සිදුවීම් වුණත් දවස් දෙක තුන යන ඒවා වුණත් අන්න දැන් වරුවෙන් පැය කිහිපෙන් අමතක වෙලා යනවා. නැවතත් ප්‍රകൃති ස්වභාවයකට පත් වෙලා එනවා. ඉතින් ඕකේ මේ හිතේ තියෙන වටිනා ගුණාංගයක්. ඔකට කියන්නේ අන රෙසිලියන්ස් කියලා කියනවා. යම්කිසි විදියක පද්ධතියකට කම්පනයක් දුන්නාම පද්ධතිය නැවතත් යථා තත්ත්වයට පත් වෙන්න ගතවන කාලේ. නියම ස්වභාවයට පත් වෙන්න ගතවන කාලේ. ඒතර කම්පනයක් දීලම තමයි බලන්න ඕනේ. ඒකෙන්ම තමයි විමසලා බලන්න පුළුවන්. ඒකෙන්ම තමයි අඳුර ගන්න පුළුවන් අන්න මේ හිතේ නියම ස්වභාවය. එතකොට අසනීපයක් වගේ දෙයක්, යම් කිසි විදියක කාරදරයක් වගේ දෙයක්, බලාපොරොත්තුවක් කඩවීමක් වගේ දෙයක් ආපු වෙලාවට හොයා ගන්න පුළුවනි තමුන්ගේ මේ ප්‍රතිපදාවේ ප්‍රමාණය, ප්‍රතිපදාව වැඩිලා තියෙන විදිහ. අන්න ඒ වෙලාවේදී කෙනෙක්ට තේරෙනවා මේ විදිහට ඉක්මනට රිකවර් වෙනවා නම්, මේ රෙසිලියන්ස් කියන ගුණාංගේ හිතේ තියෙනවා නම් ඒක හොඳ සලකුණක් මේ ප්‍රතිපදාවේ ඉදිරිය පිළිබඳ. නුනුවණින් මෙනෙහි කරොත් ඒක එන්නේ නැහැ. බහුල විදියට වැරදි දේවල් පැවැත්වුවොත් ඒක එන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය කියන දේ වටිනා දෙයක්. එතකොට අන්න යම් කිසි විදියක කරපු පරීක්ෂණයක් පිළිබඳ අදහසක් ඉදිරිපත් කරනවා. මෙන්න මේ හිතේ තියෙන මේ ගුණාංගය පිළිබඳ, මේ රෙසිලියන්ස් කියන ගුණාංගය පිළිබඳ. එතන සඳහන් වෙන්නේ මේ මේ කුඩා කල ඒසස් කියලා කියනවා, ඇඩ්වර්ස් චයිල්ඩ්හුඩ් එක්ස්පීරියන්සස්. දැන් අලුත් කාලේ විදියට 10ක් හදාගෙන තියෙනවා. එන්නේ ඒ වගේ දේවල් වලට මුහුණ දුන්නු දරුවෝ කොහොමද රිකව වෙන්නේ, කොහොමද ඒකෙන් එක අමතක කරලා ඒකෙන් දුරස් වෙලා තමන්ගේ ජීවිතය ඉදිරියට පවත්වන්නේ කියලා යම් කිසි විමසීමක් කළා තියෙනවා. එතකොට විමසීම තුළ හොඳ කරුණු 10ක් ඒගොල්ලෝ තෝරගෙන තියෙනවා. මේ 10 තමයි අපේ අංක විදිහට අරගන්නේ. මේ 10ට තමයි අපි ලකුණු දෙන්නේ. මේ 10 තියෙනවා නම් අපි සලකනවා එක ලකුණක් විදිහට, එකකට එක ලකුණ ගානේ දෙනවා. මොනවද මේ 10 කියනවා නම් ෆිසිකල්, මෙන්ටල්, ඉමෝෂනල්, ඇබියුස්. යම් කිසි විදියක අපරාධයක් සිද්ධ කරනවා, එහෙම නැත්නම් ඇබියුස් සිද්ධ කරනවා, කායිකව කරනවා, මානසිකව කරනවා, එහෙම නැත්නම් ලිංගිකව කරනවා. ජොගට ඔන්න ඔය තු දේවල් කුඩා කාලා අවුරුදු 18ට කලින් අත්දැකලා තියෙනවා නම් එක ලකුණක්, එකකට එක ලකුණ ගානේ ලකුණු තුනක් එතන ඉදිරිපත් කරනවා. ඊට පස්සේ ඊළඟට කියනවා කායිකව නොසලකා හැරීමක්, එහෙම නැත්නම් මානසිකව නොසලකා හැරීමක්. කලින් කිව්වේ බලත්කාරකම් කිරීම පිළිබඳ, කායිකව මානසිකව ලිංගිකව. මෙතන කියන්නේ නොසලකා හැරීමක් පිළිබඳ. ඔන්න කරුණු පහක් තියෙනවා. එතකොට ඒ එක එක වෙලා තියෙනවා නම් ලකුණු ගානේ හම්බ වෙනවා. මේ හොඳ ලකුණු නම් නෙමෙයි හැබැයි ඈ, සමහර ලකුණු හම්බ වෙනවා කොහා මේක ගන්න කැමති කට්ටියක් ඉන්නවනේ. ඊට පස්සේ කියන මේ දෙමාපියන්ගේ වෙන්වීමක් කුඩා කල. ඊට පස්සේ ගෙදර කෙනෙක් මද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා ඉඳියනම්, ගෙදර කෙනෙක් ගෘහස්ථ හිංසාවට ලක් වෙනවා දැක්කනම්, ගෙදර කෙනෙක්ට මානසික රෝගියක් තියුණානම්, ඒ වගේම තමුන්ගේ දෙමව්පියන්ගෙන් එක්කෙනෙක් හරි දුරස් වෙලා ගියානම්, හිරේ වැටුණානම්, ඔන්න ඒ වගේ කරුණු 10ක් මේගොල්ලෝ ඉදිරිපත් කරනවා. එතකොට එක ලකුණක් හම්බ වෙනවා එක කරුණකට. එතකොට කියනවා සාමාන්‍යයෙන් මේ කරුණු 90 ගොඩාක් ලකුණු ලබන කට්ටිය ඉන්නවා නම් ඒගොල්ලෝ බොහෝ විට මේ ජීවිතේ රිකව වෙන්නේ, ජීවිතේට මුහුණ දෙන්නේ, රිකව වෙනවා නෙමෙයි ජීවිතේට මුහුණ දෙන්නේ අපහසුතාවයක් සහිතව. ඒගොල්ලෝ කායිකව මානසිකව ලෙඩ වෙන්නේ ඒක හේතු කාරණා වෙන්න පුළුවන් බහුතරයක්. හැබැයි කිහිප දෙනෙක් ඉන්න පුළුවනි ඒගොරන්ගේ අර හිත තුල තියෙන රෙසිලියන්ස් කියන ගුණාංගი තියෙනවා, දැනටම තියෙනවා. එතකොට අච්චර කොච්චර අර විදිහේ ඒස් ස්කෝ එකක් ආවත්, ඒ විදිහේ බරපතල අත්දැකීම් ගණනාවකට මුහුණ දීලා තියුණත් මේ තැනැත්තා ඒව අතහැරලා තමන්ගේ ජීවිතේ ඉදිරියට පවත්වනවා. ඒ වගේම අර අතහැරගන්න බැරි කෙනෙක්ටත් යම් කිසි විදියක මානසික සහනයක් ලබා ගන්න ප්‍රතිපදාවකට වැටුනොත් අන්න ඒ තැනැත්තටත් මේ ජීවිතේ සාර්ථකව පවත්වන්න ඒක හේතු වෙනවා කියලා. අන්න මේ වගේ දේවල් මේ හිතක් තුල ගැබ්බෙලා ඒ හිත තුලින් නැగిලා එන වෙහෙස පීඩාව ගැන තමයි කියන්නේ. ඒතකොට කය අවුරුදු 20ක් පමණ අඩු කාලයක් ජීවත් වෙන ස්වභාවයක් උනත් තියෙන්න පුළුවන්. මේ ස්කෝ එක 0 කෙනෙක් අතරයි, ඒස්කෝ එක 6ක් 7ක් වගේ වෙන කෙනෙක් අතරයි. අවුරුදු 20ක ජීවිත කාලය අඩු වෙන්න පුළුවන් අර විදිහට වැරදි ප්‍රතිපදාවකට වැටිලා ඉඳියොත්, ඒ පීඩා වලින් ගැලවෙන්න හැකියාවක් නොලැබුණොත්. අන්න එතකොට කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් එහෙනම් කොහොමද මම මගේ හිත තුල මෙන්න මේ කී ගුණාංගය නැවත යථා තත්ත්වයට පත් වෙන්න ගත වෙන කාලේ. ලොකු අපි හිතමු පද්ධතියකට කම්පනියක් දුන්නාම මේ පද්ධතිය නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත් වෙන ගතවන කාලේ දවස්ද මාසද වෙන්න පුළුවන්. එන්නේ ගුණේ වඩන්න පුළුවන්. ඒ ගුණේ ඉබේම වැඩෙනවා මේ ප්‍රතිපදාව තුළින්. සිහියක් පුරුදු කරනකොට කරනකොට ඒ තැනැත්තට තේරෙනවා අන්න මොකද මගේ සිත ඉක්මනට රිකා වෙනවා. රෙසිලියන්ස් කියන මේ ගුණේ මගේ හිතේ වැඩි වෙනවා. ඒ වැඩි වෙන වැඩි වෙන ඒ තැනැත්තා වැඩි වැඩියෙන් වර්තමානය බාරගත් කෙනෙක්. දැන් අපි හිතමු රිකාව වෙන්න ඔය සති ගණන් මාස ගණන් අවුරුදු ගණන් යන කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලෝ එක කල්ගත කිරීමත් හරි වෙහෙසයි. මොකද හේතුව වර්තමාන මොහොත බාරගන්න හැකියාවක් ඇත්තෙම නැහැ. සාමාන්‍ය අතීත ගැන දුක් වෙවි කල්ගත කරනවා. අයියෝ මෙහෙම වුණා මෙහෙම වුණා. දැන් ඒවෝ දැන් ඔයාට එහෙම ප්‍රශ්නයක් දැන් තියෙනවද? නැහැ. දැන් මේ ලැබිලා තියෙන අවස්ථාව ඇයි ඒකෙන් දුරු කරගන්නේ? එතකොට කියනවා ඒ වුණාට ඔයාට තේරෙන්නේ නැද්ද මගේ හිතේ තියෙන මේ අමාරුව කියලා කියනවා. තේරෙන්නේ නැහැ නේ. බෑ තේරෙන්නේ නැහැ. තේරුම් ගන්න හැකියාවක් නැහැ. මොකද මම දන්නේ නැහැ නේ. මම දන්නේ කොහොමද වෙන හිතේ කෙනෙක් හිතේ තියෙන අමාරුව. ඒක මට දැනගන්න විදියක් නැහැ. ඒක එක්කෙනාට වෙනස් විදිහේ අත්දැකීමක් මේ හිත තුළ. ඒතර වෙන කෙනෙක් හිතේ දැනෙන දැනීම දන්නවා කියලා අනේ මට තේරෙනවා ඔයා හිතන විදිය මට තේරෙනවා කියලා නිකන් කියනවනේ. අපි නිකන් කතා කර කර බොරු කතාවක්. එහෙම හිතන විදිය තේරුම් ගන්න බෑ. එයාට දැනෙන විදිය තේරුම් ගන්න බෑ. ඒක නිකන් අනුමාන කරන්න පුළුවන්. එහෙම නැතු නිකන් අර වවුලෙක් කොහමද ලෝකෙ දකින්නේ කිව්වා වගේ. වවුලෙට කියනවා අනේ මට තේරෙනවා යා ඔය සෝනාර වලින් යන්නේ කොහමද ලෝකෙ දැකගන්නේ කොහමද කියලා මට තේරෙනවා කියලා ගුවට කවදාවත් වවුලෙක් වෙලාම බලන්න ඕනේ ඒක. අතීත වවුල් ආත්මයක් සිහි කරලා බලනවා ඒකත් එහෙමත් පුළුවන් මේ සමහර විට. ඉතින් ඔන්න ඕකයි වැඩි. එතකොට ඒ ප්‍රශ්න ගැටලු තියේවා මෙන්න මේ වර්තමාන මොහොතක් අගය කළා කොහොමද මේ වගේ ගුණයක් මේ හිත තුළ වර්ධනය කරගන්නේ මේ විදිහේ නැවත නැවත වර්තමානයට එමක්. අර කෑෂ් මෙමරි එක ගැන තමයි කියන්නේ. කෑෂ් මෙමරි එක නැවත නැවත එම්ටි කරනවා හිස් කරනවා. ඒ ඒ වර්තමානයේ බාර ගැනීම නැවත නැවත හුරු කරනවා. ඒ හුරු කරන්න හුරු කරන්න මොකද වෙන්නේ? මේ පංච නීවරණයන්ට යම් කිසි දේවල් ආහාර වුණාද ඒ දේවල් ටික ටික දුර වෙලා යනවා. බහුල වශයෙන් පැවැත්වීමක් නුනුවණින් මෙනෙහි කිරීමක් ආහාර වුණාද ඒ දේවල් දුර වෙලා යනවා. එතකොට වටපිටාව ඉන්න කෙනෙකුත් අන්න විශේෂයෙන් මතක තියාගන්න ඕනේ මේ වගේ දේවල් වලට මේ වගේ ප්‍රතිපදාවකදී අනුග්‍රහ කරන්න එපා. දැන් හිතු ආකාරයකින් ගොතලෑවන ප්‍රශ්න වලට උත්තර දෙන්න පටන් ගත්තා කියන්නේ මොකද වෙන්නේ? අන්න තව තව නුනුවණින් මෙනෙහි කරන්න, තව තව බහුලව පවත්වන්න අනුග්‍රහයක් කරන්න. එතකොට හිතන්න පුළුවන් අනේ මේ ගුරුන්නාසෙ මට අනුකම්පාවයි, ඒකයි මෙච්චර මේ විස්තර කියලා දෙන්නේ, මේ කරුණු හරියට අහන ප්‍රශ්න ටික ඔක්කොටම උත්තර කියලා දෙන්නේ, ඒක නිසා තමයි කියලා හිතන කට්ටිය ඉන්නවා. එහෙම කට්ටිය හරියට කැමති එහෙම පහදලා දෙනවට, කරුණෙන් කරුණ ගෙනහල්ලා ඉදිරිපත් කරනවට. නැති කෙනෙක්ට කියනවා අයියෝ හරි දුෂ්ටයි, හරි මේ කිසි අනුකම්පාවක් නැහැ, නොදන්න නිසානේ අපි මේ අහන්නේ, දන්නවනම් අපි අහනවයි කියලාත් ඔහොමත් කියනවා. නෑ අර වැරදිලා වැරදි අනුග්‍රහයක් කරන්නේ. ඒකෙන් මේ ආහාර බහුල වෙනවා. මේ ආහාර නුනුවණින් මෙනෙහි කිරීම තව තව අනුග්‍රහයක්, තව තව උපකාරයක් තමයි ඒ තුලින් වෙන්නේ. ජීවක ඉතින් කියලා තේරුම් ගන්න බැයි ඉස්සෙල්ලා ඉතින් ගුරුන්නාන්සර තේල්ලා ඉන්න බැයි ගෝලියොන්ට කියලා දෙන්න කලින්. TR තේරෙන්නේ නැත්නම් ඉතින් අපි මක්කේ කරන්නේ ඉතින් අමාරුයි එතකොට. ඉතින් අනුකම්පා කළ යුතුයි. නමුත් තේරෙන කෙනෙක්, නිවැරදි කෙනෙක් නැවත නැවත පෙන්නලා දෙනවා නෑ ඔව වැඩක් නෑ. වර්තමාන මොහොත තියනවාද? හිත විසිරුණ බව හරි විසිරුණු බව දැනගෙන කල්ගත කරන්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා මේ සිහිය පුරුදු කරගෙන යනකොට කියනවා මේ විසිරුණු හිත විසිරුණු බව දැනගන්නවා. සරාගං චිත්තං සරාගං වා පජානාති. රාගය සහිත සිත රාගය සහිත බව දැනගන්නවා. ද්වේෂය සහිත සිත ද්වේෂය සහිත බව දැනගන්නවා. අලස බව සහිත සිත අලස බව දැනගන්නවා. නොසන්සිඳුණු සිත නොසන්සිඳුණු බව දැනගන්නවා. සැකය සැක කරනවා. සැකය සැක කරන්නේ ප්‍රශ්න සැක කරන්නේ. මේකත් තව ප්‍රශ්නයක්, මේකත් තව හිතවිල්ලක් පමණයි. බල්ලෝ අලි කියල්ල ගන්න කැරකෙන් එක දැන ගොවගේ වැඩත් තියෙන හිතිවිලි වලින් හිතිවිලි වලට උත්තර හොයන්න යනවා. හිතිවිලි වලින් මම කියන්නේ කවුද කියලා පරීක්ෂා කරන්න යනවා. ඉතින් අමාරුයි අමාරුයි. බ්‍රහ්මජාලයටම තමයි අහු වෙලා යන්නේ කියනවා. අන්න මේකත් ස්පර්ශ මත පදනම් වෙලා. මේකත් මේ හිතිවිලි මත පදනම් වෙලා. කියලා අන්න බ්‍රහ්මජාලයටම තමයි අහු වෙන්නේ. ඉතින් මේ ප්‍රතිපදාවට බැසගත්ත කට්ටිය වරදවල් තේරුම් ගන්න එපා. ප්‍රතිපදාවට නොබැස්ස කෙනෙක්ට ওই ප්‍රශ්න නැහැ. බැස්සට පස්සේ ඔන්න බ්‍රහ්ම ජාලයක් මතුවලා එනවා. මොකද හේතුව? අන්න සැක සංකා. නොසන්සිඳුණු හිත, අලස බව. මේ විදිහේ පංච නීවරණයෝ ආහාර සහ ඒ ආහාර මත පදනම් වෙලා යැපිලා ඉන්නවා. ඉතින් ඒ යැපෙන දේවල් ටික ටික අඩු කරගෙන ගමන් කරනවා කියන්නේ ඉතින් කාලයක ප්‍රතිපදාවක්. නමුත් ඒක කරන්න පුළුවන්. බැරි කමක් නැහැ. ටිකෙන් ටික ටිකෙන් ටික උත්සාහ කරනවා. නැවත නැවත උත්සාහ කරනවා. නැවත නැවත යම්කිසි විදියක ප්‍රතිපදාවකට එළඹෙනවා. සාකච්ඡා කරනවා, අනුග්‍රහ කරනවා. ඒ අනුග්‍රහය තුළින් අපිට පුළුවනි ටිකෙන් ටික වෙන වෙන නිවැරදි දිශාව අඳුන ගන්න කියලා දවසෙන් දෙන්න පුළුවන් නම් හරි පහසු. එහෙම එකක් නැහැ. වෙනුවට අන්න යම් කිසි දියක ටිකෙන් ටික උත්සාහ දැරීමක් තියෙනවා. ඒ උත්සාහය නැතුව ඉතින් අමාරුයි. ඒ වෙහෙස ගන්නේ නැතුව අමාරුයි. අර නිකන් කතාවට කියන nothing is free in this world කියලා. මේ ලෝකේ කිසිම දෙයක් නොමිලේ කියලා නැහැ. උතර ප්‍රතිපදාවක් වුණත් යම් කිසි වීරයක් දරන්න ඕනේ. එහෙම නැතුව නිකන් උඩ බලාගෙන කටට වැටේ කියලා බලා ඉඳලා හරියන්නේ නැහැ. එහෙම වැටෙන්නේ නැහැ. වැටුනොත් වැටෙන්නේ හුණු බෙට්ටක් වගේ තමයි. නැත්තම් කපුටු බෙට්ටක් වගේ තමයි. එහෙම වෙන දේවල් වැටෙන්නේ නැහැ. යම් කිසි දික උපය ගැනීමක් කළ යුතුයි. ඉතින් ඒ සඳහා ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න ඕන. දවසකට පැයක් පැයකමාරක් වගේවත් යම් කිසි විදියක ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න ඕන. එහෙම කරගෙන යනකොට මාස කීපයක් පවත් කරනකොට අන්න තේරෙනවා දැන් නම් රෙසිලියන්ස් වැඩි. ස්වභාවිකව මගේ හිත වර්තමානයේ බාර ගන්නවා. නැවත නැවත වර්තමානයට එනවා. අන යම් කිසි දියක මේ හිතට ආහාර වෙන මේ පංච නීවරණයෝ ආහාර මත පදනම් වෙලා ඉන්නවා. ඒවා මත සිටගෙන ඉන්නවා. අන ඒ ආහාර ස්වභාවය අඩු කරන්න අපි උත්සාහ කරනවා. ඉතින් ඔන්නලා දරුවෙට් උනත් කියලා දෙනවන වටිනා පාඩම. ඔය බලෙන් දත් මැදවලා දත් මදින්න නම් පුරුදු කරනවා. දැන් අපි කට බුරුසු ඔබලා කටේ ඇතුලේ කට දෙපැත්තේ මිරිකල අරගෙන දත් මත් දෝනවා. හැබැයි කවදාවත් මේ හිත පිරිසිදු කිරීමක් ගැන කියලා දීලා නැහැනේ. මෙන්ටල් හයිජින් ගැන කියලා දීලා නැහැ. ෆිසිකල් හයිජින් විතරනේ. දත් ටික නම් කුණු වෙලා වැටුණත් කමන්නේ. අන්න හිත තුල විවේකයක් තියනවා නම් හිත තුල යම්කිසි සහනයක් තියනවා නම් බලෙන් හරි කියලා දෙන්න ඕනේ මේ මෙන්ටල් හයිජින් කියන එක. හිත තුල තියෙන මේ ගුණාංගය මේ විදිහට නැවත යථා ස්වභාවයට පත් වෙන්න. මොකද දරුවෙක් වැඩෙනකොට කවදාවත් අපිට හිතන්න බෑ මේ ලෝකෙත් එක්ක නොගැටී හැදෙන්න පුළුවන් කියලා. ඔය ඇඩ්වර්ස් එක්ස්පීරියන්සස් එන්න පුළුවන් කොච්චර ආරක්ෂා කරත්. ඒ වගේම නොයෙකුත් කරදර බාධක වලට මුහුණ දෙන්න වෙන්න පුළුවන්. එතකොට කොහොමද ඒ දරුවා ඒවට මුහුණ දෙන්නේ කියන ප්‍රශ්නේ තියෙනවානේ. ගොඩක් කලාට දෙම අපි හිතන්නේ අර පිය රජතුමාගේ දුක් නැති ලෝකේ හදන්න පුළුවන්ද කියලා බලනවා. හදන්න පුළුවන්ද කියලා බලලා එහෙම උත්සාහ කරනවා. එහෙම කරපු කට්ටිය පස්සේ ඉතින් පාපෝච්චාරණයක් කරනවා. මම මේ විදිහට පිය රජතුමාගේ දුක් නැති ලෝකයක් හැදුවා. හැබැයි මූට ඒක කාලා ඉන්න බැරි වුණා. මූට ඒකේ වටිනකම තේරුණේ නැහැ. එහෙම නැත්තම් අර දෙවියන් වහන්සේගේ මවපු ඒ පාරාදීසෙ. බෑ ඒක කාලා ඉන්න බෑ. එතනින් බිමට බහින්න වෙනවා දවසක. ඒ බිමට බැස්ස දවසට අන්නේ යථාර්ථයට මුහුණ දෙන්න වෙනවා. අර විදියට ලෝකෙට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඒ වගේ වෙලාවකදී කොහොමද කෙනෙක් මේ දරුවෙක් මේ සමාජයට මුහුණ දෙන්නේ? මේ වගේ ඇඩ්වර්ස් එක්ස්පීරියන්සස් වලට මුහුණ දෙන්නේ? ඒවා දරාගෙන තමන් මානසිකව කායිකව ලෙඩ නොවි ජීවිත කාලය අවුරුදු 20-30 ගණන් අඩු කර නොගෙන යන්නේ කොහොමද? අන්න තියෙන්න ඕනේ මෙන්ටල් හයිජින්. හිත තුල යම්කිසි විදියක හැකියාවක් හිත තුළ ගුණාංගයක් දියුණු යුතුයි. අනේ ඉතින් බලෙන් හරි පුරුදු කරනවා වටිනවා. කට දෙපැත්තෙන් අල්ලලා මිරිකලා බලෙන් කටේ ඔබලා හරි දාන්න පුළුවන් නම් වටිනවා. දත් ටික නම් ඔය කුණුණත් කමක් නැහැ. දත් ටික නම් ගැලවිලා වැටුණත් කමක් නැහැ. කට නම් පොඩ්ඩක් ගඳ ගැහුවත් කමක් නැහැ. හිත ගඳ ගහන්නේ නැතුව, හිත කුණු වෙන්නේ නැතුව. ඉතින් වැනි වූ උත්සාහයක් තමයි අපි ඉදිරියේ තියෙන්නේ. ඉතින් ඒ උත්සාහය සඳහා නැවත නැවත කෙනෙක්ට යොමු වෙන්න පුළුවන්. තව තව කරුණු කීපයක් ඉදිරියේදී ගැළපිලා එනවා. ඉතින් මේ හැම දෙයක්ම අපේ ප්‍රතිපදාව යම් කිසි විදියක මැදුම් පිළිවෙතක් දිහාවට යොමු කරන සුළුයි. මැදුම් පිළිවෙත පෙන්නලා දෙන සුළුයි. ඒක නිසාම මේ සූත්‍රය ටිකක් ටිකක් තෝරගන්නත් හේතුව. ඉතින් අපි කල්පනා කරමු අද දිනයේ මේ ධර්ම දේශනාවත් එවැනි මැදුම් ප්‍රතිපදාවක් සඳහා මේ හේතු වාසනා වේවා කියලා.
සාදු සාදු සාදු. ඉතින් වෙනද වගේම ඉතාමත් කාලෝචිත මාතෘකාර්ථයේ ධර්ම දේශනා කරන ධම්ම කුසල ස්වාමීන් වහන්සේට නැවත වතාවක් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඒ ධර්ම දේශනාව සම්බන්ධයෙන් කාට හරි ප්‍රශ්නක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. ඔචින්තා හෙට්ටිආරච්චි මහත්මිය මයික්‍රෝෆෝන් එක අන්මියුට් කරගන්න පුළුවන්. තත්පරයක් තියෙන දැන් පුළුවන් වර අන්මියුට් කරන්න.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස, අවසරයි.
හොඳයි.
එහෙනම් ස්වාමීන් වහන්ස.
එහෙනම්.
එහෙම ස්වාමීන් වහන්සේ දේශනාව සම්බන්ධව තමයි මට තේරිච්ච දෙයක් තමයි ස්වාමීන් වහන්ස, ඇත්තටම දැන් ඔය පොයට හිම වගේ අටසිල් ගත්ත වෙලාවට තේරෙන දෙයක් තමයි දැන් විකාල භෝජන හිම සමාදන් වෙලා ඉන්නකොට දැන් 12යි 1 ඉඳලා වෙන්නේ කෑම ගැන සිතුවිලි වගේ. ඉතින් ඒ වෙලාවට හිතෙනවා මේ සිල් ගත්තේ නැත්තම් මෙච්චරම ප්‍රශ්නයක් නැහැ. ගත්ත වෙලේ ඉඳලා අර බැරි එක ගැන සිතුවිලි පහළ වෙන එක වැඩියෙන් පේනා වගේ එකක් තියෙනවා. මේ ඒක කියන්නේ මම දන්නේ, මට හිතෙනවා නිකන් අර දැන් සිතුවිලි දිහා බලන නිසා පේන නිසා පේනවා වෙන්නත් ඇති කියලා. ඒ වුණාට දැන් සිල් සමාදන් වෙලා ඉන්න නිසා එතකොට හිතෙනවා මේ සිල් සමාදන් වුණ නැත්තම් මේක මෙච්චර ප්‍රශ්නයක් නෙමෙයිනේ කියලා. ඒක ගැන වහන්සගෙන් පොඩ්ඩක් උපදේශයක් ගන්න ස්වාමීන් වහන්සේ.
ඔව්, I think අර මේ සීල එක පිළිටුවාම තමයි සිල් රැකීම පිළිබඳ ප්‍රශ්නයක් එන්නේ. එච්චර කල් ওই ගැටලුව නැහැනේ. හොඳට කකා බිබී ඉන්නකම් කෑම පිළිබඳ අදහසක් එන්නේ නැහැ. සාමාන්‍ය ඔය ආහාරයේ රස හොයන්නෙත් අන්න කෑම වැඩි වුණාම තමයි. කෑම වැඩි වුණ ගමන් ආහාරයේ රස හොයනවා, තෝරනවා, කන් නැති ධාති විසි කරනවා. ඕවා ඉන්නේ ඔක්කොම ආහාරය වැඩි වුණාම. ආහාර රස නැහැ, ආහාර කන්න බෑ කියලා කියන කෙනෙක්ට කියන පොඩ්ඩක් බඩගිනින් ඉඳලා බලන්න. අන්න එතකොට වරුවක් බඩගිනින් ඉඳොත් ඉන්දියොත් දකින්න පළවෙනි ආහාරය තමයි තියෙන ප්‍රිය ජනකම ආහාරය. තියෙන වටිනම ආහාරය. මොකද ආහාර නැති වුණාම අර තේරිලි නැහැනේ. එතකොට ওই විදිහ ශික්ෂාපදයක් සමාදන් වුණාම තමයි වාගේ ප්‍රශ්න. ඉතින් අපි එකපාරක් කට්ටියක් එක්ක ගියා කොහෙද ඔය නකල්ස් ගිහිල්ලා. අනේ අපරාධි කියන්නේ කොහෙන්ද මන්ද බල්ල දෙන්නෙකුත් ආවා කන්ත නගින්න. දැන් අටක්ද කොහෙද පටන් ගත්තා, අටෙන් හැලුණා, හයක් හැලුණා. අන්තිමට ඒ 10ක් පටන් ගන්න 6ක් හැලුණා, 4යි ඉතුරු වුණේ, බල්ල දෙන්නයි 6යි. හරි. කන්ද මුදුනට ගිහිල්ලා ඔන්න දැන් පැය ගාණක් ගිහිල්ලා කන්න නැතුව ඉඳලා අන්න මේ මුදුනට ගියා. මුදුනට ගියාම එනවනේ පොඩි ජයග්‍රාහී හැඳීමක්. ඉතින් මුදුනට ගිහිල්ලා ඔන්න අර ගියපු එකෙක් එක කෙල්ලෙක් ගන්න බත් එකක් අනලා දැන් එක එකට කටකට කවනවා. පිරිසම වට වෙලා බලා ඉන්නවා. මොකද දැන් අර ආහාර නැහැනේ. අම්මෝ, ඒ බත් කඩේ තිබුණ රහ ජීවිතේට කහවු රහම බත් කඩද කොහෙද? මොකද අර පැය ගාණක් බඩගින්න ඉඳලා අන්න පළවෙනි ආහාර පිට ලැබුණාම ඒක අන්න බොහොම රස දනවන සුළුයි. එතකොට දැන් ඔය වගේ දෙයකට බැස්සහම ඔය වගේ දේවල් එනවා. සාමාන්‍ය දැන් විකාල භෝජන රකින්නවා කියන්නේ ඉතින් ඔය වගේ ප්‍රශ්න එනවා. අවස්වරුවම භාවනාව මොනවද? හෙට කන එක ගැන. එහෙම නැත්නම් මේ අද කාපු ඒවා තව ටිකක් කා ගන්න තියුණා ගැන. දැන් මටත් ඊයේ තියුණා ඒ වගේ පොඩි ලෙඩක්. දවල්ට ආදානය ගත්තා ගත්තේ හැබැයි වැරදි ආහාරයක් න හවස් වෙනකොට දැන් අමාරු තේරෙනවා. ඉතින් කියනවා දැන් ඉතින් හේතු කාරණා ඉදිරිපත් කරනවා. ඉතින් ඔහොම තමයි. ඕක තමයි හිතේ ස්වභාවය. ඉතින්
ඒ වගේ පොඩාකාරී වගේ ස්වාමීන් වහන්සේ කියන්නේ හිතෙනවා දැන් අර ලොකු ප්‍රෝඩාවක් යනවා දැන් විකාර භෝජනවල හකුරුනම් කන්න පුළුවන්. ඒක නම් තියෙනවා අර බැරි බැරි නිසා දැන් පුළුවන් දේවල් ගැන හිත යනවා වගේ නිකන් හරි ප්‍රෝඩාවක් යන්නේ කියලා වගේ තියෙනවා.
ඕකම තමයි වැඩේ. ඕකම තමයි බ්‍රහ්මචරියක් සමාදන් වෙලා බලන්න ඕනේ මේ කෙරුවා. ඕකම තමයි.
එහෙමයි ස්වාමීස්. ඒකත් ඊළඟ ප්‍රශ්නේ අර ඒක සමාදන් වෙලා නැත්තම් ඒ ප්‍රශ්නේ නැහැ. සමාදන් වෙච්ච දවසට විතරක් ඒ ප්‍රශ්නේ තියෙනවා කියලා පේනවා.
ඔව් කොහොමද එතකොට නිකන් මාස ගණන් අවුරුදු ගණන් සමාදන් වෙලා ඉනකොට කොහොම ප්‍රශ්නේ මතුවෙලා එයිද කියලා පොඩ්ඩක් හිතන්න පුළුවන්. ඉතින් ඔය කට්ටියට හැදෙන පිස්සු වල වැඩි වැඩි කොටසක් ඕක පිටිපස්සේ තියෙනවා. ඔතන තමයි මේ මේ නහර තියෙන්නේ. ඕක මිරිකලා ඇල්ලුවාම මේ අයි පිස්සු හොඳටම තද වෙනවා. ඔතත් තියෙන හොඳ ගානට පිස්සුව. ඉතින් ඒක තමයි වැඩේ. ඉතින් ඒවා දකින්නේ අපි අර ප්‍රතිපදාවක සමාදන් වීම තුලින්. ඒතර අනිත් පැත්තට ගියා කියලා ඔකට විසඳුමක් නැහැනේ. ඒ වෙනුවට ඔක දරාගෙන යන්න ඕනේ. කාලෙත් එක්ක යන්න ඕනේ. එතකොට ඔය වගේ දේවල් සාමාන්‍ය බවට පත් වෙනවා. ඔක අර මුලදී තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මුලදී කාලයක් කරනකොට 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 ඒවා ස්වභාවිකයි. අලුත වෙනකොට කසාදේ වගේ තමයි හිතෙන්නේ මෙයාගෙන කල්පනා කරන්නේ මෙයාගෙන ඔෆිස් යන්න හිතෙන්නේ නැහැ. ගෙදෙට්ටම වෙලා ඉන්න වෙන හිතෙනවා. නමුත් කාලයක් යනකොට ඕක පා වෙනවනේ අම්පා. ආපහු ඔෆිස් යනවා. ආපහු වෙන කට්ටිය ගැනත් කල්පනා කරන්න පටන් ගන්නවා. ඈ අර හැමදාම දකින කුකුලාගේ කර්මලා වෙනවා. ඒක තමයි ස්වභාවය. හැබැයි ටික 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 කරනකොට අන්න විකාල භෝජනේ ස්වභාවික වෙනවා. විකාල භෝජනේ වැළකීම ස්වභාවික වෙනවා. උදේවරුේ පමණක් ආහාර ගැනීම. ඊට පස්සේ අර විදියට අබ්‍රහ්මචර්ය කියන එක ස්වභාවික වෙනවා. ඇත්ත කියනවා කියන එක ස්වභාවික වෙනවා. ඒවා තමයි සාමාන්‍ය දුවන සර්කිට් එක. එකකින් පිටපණවන පණිනවන ආයාස කරන්න ඕනේ. පිටපණිනව නම් වෙහෙස. බොරුවක් කියනවා නම් වෙහෙස ගන්න වෙනවා. අර විදියට සිල්පදයක් කඩනවා නම් වෙහෙස ගන්න වෙනවා. ඒකයි කියන්නේ අර රකින්න සීලය සහ රැකෙන සීලය අතර වෙනස තමයි තියෙන්නේ. ඉතින් ඒක කාලෙත් එක්ක වෙන පරිවර්තනයක්. ඉතින් ඔය තමයි ඔක තමයි ගමන. ඕ දකින්න තමුන්ගේ ස්වභාවය දකින්න. නැවත නැවත උත්සාහ කරන්න. උත්සාහ කරනකොට කරනකොට තේරෙනවා. අන්න මේ සීලේ රකින්න සීලේ රැකෙන සීලයක් බවට පත් වෙනවා. ඒක හරි උතුම්.
අනිත් වෙලාවට ස්වාමීන් වහන්සේ ඇත්තටම තියෙන්නේ රැකෙන සීල කියන එක බොහෝ විට තියෙනවා. ඉතින් මට පේන්නේ දැන් සීල් සමාදන් වෙච්ච වෙලාවට දැන් මෙච්චර දවස් ප්‍රශ්නයක් නැතුව තිබ්බ සීල දැන් ප්‍රශ්නයක් වෙලා වගේ නිකන් වැඩියෙන් ඒකට කොන්ෂස් වෙලා වගේ එකක් පේනවා. දැන් මෙච්චර දවස් ඒකේ ලොකු ප්‍රශ්නයක් තිබුණේ නැහැ හැබැයි. එතකොට හිතෙනවා ඉතින් මෙච්චරටම ප්‍රෝඩාකාරීද? එතකොට දැන් සාමාන්‍යයෙන් රැකුණේකට මොකද වුනේ කියලා වගේ එකක්.
ඒක තමයි. ඕවා ඉතින් ඔය නැවත නැවත හිත තුලින් නැගෙන අදහස්නේ. එතකොට ඕවත් පෝෂණය වෙනවද පෝෂණය කරනවද කියලා බලන්න. මේ දේවල් වලටත් මම ආහාර දෙනවද නැද්ද කියලා බලන්න. ඒ ඒ ඒ විදිහේ ගමනක් තියෙනවා ඉතින්. හැම පැත්තෙම පොඩ පොඩ එහෙම මෙහෙම කොහොම කොහොම හරි අල්ලගෙන නිකන් අර එකතු කරගෙන අටවගෙන යන ගමනක් තියෙනවා. එක පැත්තකින් පොඩ්ඩක් තද කරලා අල්ලපු ගමන් තව පැත්තකින් එළියට පයින්නවා. අරහෙන් ආව හදන්න ගියාම මෙහෙන් එළියට පයින්න. ඉතින් ඕක තමයි වැඩේ. ටිකෙන් ටික උත්සාහ කරලා බලමු. ඉතින් ඔහොමම යා. ඒ විදිහටම යා.
එහෙමයි ස්වාමීන්
වහන්සේ. බොහොම පින්. තෙරුවන් සරණයි.
එහෙමනම් දවසේ වැඩසටහන ප්‍රශ්න ප්‍රමාණය මම හිතන්නේ තියෙන්නේ. අද දවසේ වැඩසටහන අවසන් කිරීමට අවසරයි ඔබ වහන්සේ වන්දනා කිරීමට.
හොඳයි.
එහෙමනම් පාලි මහත්මයාට මම ආරාධනා කරනවා ස්වාමීන් වහන්සේ වන්දනා කිරීමට අප වෙනුවෙන්.
සාදු සාදු සාදු.